ඔබ සැමට ආයුබෝවන්. මිනිසුන් පාලනය කිරීම සඳහා ලෝකයේ ආරම්භයේ සිට විවිධාකාරයේ ක්‍රමෝපායන් මේ මානව සමාජය තුළ ක්‍රියාත්මක වුණා. ලාංකීය සමාජයේ මිනිසා ක්‍රමිකව සංවිධිත ජාතියක් බවට පත්වීමත් සමග මුල් යුගයේදී ඒ රාජාණ්ඩුවක ස්වභාවයෙන් ක්‍රියාත්මක වුණා. මිනිසුන් පාලනය කිරීම සඳහා පැවති එකී ක්‍රමවේදය ක්‍රමානුකූලව වෙනස් මාවතකට යොමු වෙමින් ලංකාව යටත් විජිතයක් බවට පත් වුණ 1505න් පසුව එහි ව්‍යුහාත්මක වෙනස්කම් ඔස්සේ මෙරට පාලන ව්‍යුහය පාලන ක්‍රමය සැකසෙන ආකාරය අපිට දකින්නට ලැබුණා. වර්ෂ 1798දී මෙරට බ්‍රිතාන්‍ය පාලනයට නතු වෙනවා. එතැන් පටන් වඩා ක්‍රමවත් ක්‍රමවේද ඔස්සේ මෙරටේ ජනතාව පාලනය කිරීම සඳහා පාලන ව්‍යුහයක් පාලනයක් ක්‍රියාත්මක වුණු ඉතිහාසයක් පිළිබඳවයි අප අසා තිබෙන්නේ. ඒ අනුව බ්‍රිතාන්‍ය සම්ප්‍රදායට අනුව අපේ රටේ ස්ථාපිත වුණු පාලන ව්‍යුහය වර්ෂ 1931 ඩොනමෝර් රාණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවත් සමග වඩා ශක්තිමත් ව්‍යුහයක් බවට පත් වුණා. සර්වජන ඡන්දායිතයෙන් පාලනයට එකතු වෙන පාලකයින් මෙරට පාලනය කිරීමේදී ඒ වෙනුවෙන් තීන්දු තීරණ ගන්නා ජනතාවගේ පරමාධිපත්‍ය සුරක්ෂිත කරන ප්‍රධාන තැන බවට අවසානයේදී වර්ෂ 1978 වර්තමාන රාණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පිහිටවනු ලැබුවා. එසේ පිහිටවනු ලැබූ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වත්මන් පිහිටීම තිබෙන ශ්‍රී ජයවර්ධන ප්‍රකෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණය අසලයි අප මේ මොහොතේ රැඳී සිටින්නේ. අද සුවිශේෂ අවස්ථාවක්. වර්ෂ 1978 සැප්තැම්බර් මාසයේ 7 වෙනි දින අත්සන් කරන්නට යෙදුණු මේ රටේ වත්මන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රකාරව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ්‍ය ජනාධිපතිවරයාට පැවරී තිබෙන බලතල අනුව පාර්ලිමේන්තුවක් රැස් කිරීම, වාර අවසාන කිරීම, නව සැසිවාරයක් ආරම්භ කිරීම, මේ ආදී කටයුතු කිරීමේ බලය එතුමන්ට පැවරී තිබෙනවා. ඒ අනුව පසුගිය 26 වෙනිදා පාර්ලිමේන්තුවේ සැසිවාරය නිමවට පත් කරමින් 9 වෙනි පාර්ලිමේන්තුවේ පසුවන සැසිවාරය ආරම්භ කිරීම සඳහා එවෙනුවෙන් වූ චාරිත්‍රානුකූලව එය සිදු කිරීම සඳහා මෙවැනි විටත් පාර්ලිමේන්තු පරිශ්‍රයේ සූදානම්. අපර මෙතැන් සිට බලාපොරොත්තු වෙනවා ගරු ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තියේ සිට සියලු තොරතුරු ඔබ වෙත සමීප කරන්න.
ஐபவன் சமிந்த அனைவருக்கும் இனிய காலைநேர வணக்கங்கள். இலங்கை ஜனநாயக சோசலிச குடியரசின் 9வது பாராளுமன்றத்தின் 5வது கூட்டத்தொடர் இன்றைய தினம் வைபவ ரீதியாக ஜனாதிபதி கௌரவ ரணில் விக்ரமசிங்கே அவர்களுடைய தலைமையிலே ஆரம்பித்து வைக்கப்படவிருக்கின்றது. இதற்கான ஒத்திகை நேற்றைய தினம் பாராளுமன்ற வளாகத்திலே மிகவும் சிறந்த முறையில் அமைந்தது என படைக்கல செய்தர் குஷான் சம்பத் ஜாயரத்ன அவர்கள் நமக்கு தெரிவித்திருந்தார்கள். அந்த வகையிலே இலங்கையின் அரசியலமைப்பின் 33வது உறுப்புரிமைக்கு அமைய இருக்கின்ற அதிகாரத்துக்கு அமைய ஜனாதிபதி அவர்கள் அரசாங்கத்தினுடைய கொள்கை பிரகடனத்தை இன்றைய தினம் முன்வைப்பார்கள். இந்த சிறப்பான 5வது கூட்டத்தொடர் இந்த அங்குரார்ப்பண நிகழ்விலே ஜனாதிபதியின் வருகையின் பொழுது மிகவும் எளிமையான முறையிலே இந்த நிகழ்வை நடத்துமாறு ஜனாதிபதி அவர்கள் வழங்கிய ஆலோசனைக்கு அமைய இந்த நிகழ்வானது மிகவும் எளிய முறையிலே மரியாதை வேட்டுகள் தீர்க்கப்படாமல் வாகன தொடரணி என்பன இடம்பெறாமல் எளிய முறையிலே இடம்பெற வருகின்றது. இந்த 5வது கூட்டத்தொடருக்கு வெளிநாட்டு ராஜதந்திரிகள், முன்னாள் ஜனாதிபதி, பிரதம நீதியரசர், அத்தோடு சட்டமா அதிபர், பாதுகாப்பு செயலாளர், முப்படைகளின் தளபதிகள், அத்தோடு பிரதி போலீஸ் மா அதிபர் ஆகிய விருந்தினர்களும் கலந்து கொள்ள வருகிறார்கள். குட் மார்னிங் ஷெரீஃபா.
Good morning, Chairman, and a very good morning to all of you. A warm welcome to the live telecast of the ceremonial opening of the 5th sessions of the 9th Parliament of the Democratic Socialist Republic of Sri Lanka. As the 4th session of the Parliament concluded on the 26th of January, today marks a pivotal moment as we will witness the declaration of a new session. So as a new session is declared open, the Honorable President presides over and presents the government's policy statement. Right now, we are awaiting the arrival of the Honorable President, the Honorable Speaker, and other state dignitaries.
අපි ශ්‍රී ලංකා රාජ්‍යයේ පුරවැසියෝ. ශ්‍රී ලංකා රාජ්‍යයේ පුරවැසියන් වන අප වෙනුවෙන් නීති සම්පාදනය කිරීම, නීති ආරක්ෂා කිරීම, ඒ වෙනුවෙන් අවශ්‍ය කරන අනිකුත් යෝජනා සම්මත කරගන්න ප්‍රධාන කාර්යභාරය කරන තැන පාර්ලිමේන්තුවයි. පාර්ලිමේන්තුවට ජනතා නියෝජිතයින් 196 දෙනෙකු ඡන්දයිතයෙන් තෝරාපත් කරගන්නට පුළුවන්. ඒ අනුව පත් කරගන්නා ජනතා නියෝජිතයින්ගෙන් පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත මත පාර්ලිමේන්තුවේ කතානායකවරයා තෝරාපත් කර ගැනීම සිද්ධ වෙනවා. 2000 අවුරුද්දේ අගෝස්තු මාසේ 5 වෙනිදා පැවති මහමැතිවරණයට අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වත්මන් පාර්ලිමේන්තුවේ අභිනව කතානායකවරයා ලෙස නැත්නම් එම පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස පත්ුනේ මහින්ද ආපාබේවර්ධන කතානායකතුමයි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ කොළසන කතානායකවරයා විදිහට තුමා පිළිබඳව අපට හඳුන්වන්නට පුළුවන්.
ඒ අනුව එතුමාගේ ප්‍රධානත්වයෙන් නැත්නම් කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් තමයි සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවක ප්‍රධාන රැස්වීම සියල්ල පවත්වනු ලබන්නේ. නමුත් අද අප මේ කතා කරන දිනය අතිශය වැදගත්. නවසැසිවාරයක් ආරම්භ කිරීමේ ප්‍රමුඛ අසුන හිමිවන්නේ රටේ ජනාධිපතිවරයාට. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පැවරී තිබෙන බලතල ප්‍රකාරව ඒ අනුව වත්මන් කතානායකතුමා දැන් පාර්ලිමේන්තු පරිශ්‍රයට සම්ප්‍රාප්ත වුණා. නවසැසිවාරය සඳහා අද ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වන ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් පිළිගැනීම සඳහා ගරු ජනාධිපතිතුමා අද මෙහි ප්‍රධාන ආසනයේ වාඩි ගන්නවා. එතුමායි අද ප්‍රධාන පුද්ගලයා බවට නැත්නම් ප්‍රධාන චරිතය බවට පත්වන්නේ පාර්ලිමේන්තුව තුළ වෙනදාට වඩා සුවිශේෂ අවස්ථාවක් බවට පත්වන්නේ යන්නේ එයයි. නවසැසිවාරයක් ආරම්භ වීමේදී අභිනවසැසිවාරයක් ආරම්භ කිරීමේදී ජනාධිපතිවරයා විසින් රටේ අනාගතය වෙනුවෙන් වූ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරි දැක්ම මේ සියල්ල පිළිබඳව පහදා දෙමින් රට පිළිබඳව හඳුන්වා දීමක් නැත්නම් ඉදිරි කාල පරාසය පිළිබඳව හඳුන්වා දීමක් වෙනුවෙන් ඒ සඳහා කාලය යොදා ගන්නවා. පාර්ලිමේන්තුවට ගරු කතානායකතුමාගේ සම්ප්‍රාප්තිය සිදු වුණා. දැන් අප බලාපොරොත්තු වෙන්නේ ගරු අග්‍රාමාත්‍යතුමාගේ සම්ප්‍රාප්ති වීමයි.
சற்றுமுன் நீங்கள் பார்த்திருப்பீர்கள், இலங்கை ஜனநாயக சோசலிச குடியரசின் பாராளுமன்றத்தினுடைய சபாநாயகர் மகிந்த யாப்பா அபிவர்த்தன் அவர்களும் அவருடைய பாரியார் அவர்களுடைய வருகையும் இடம்பெற்றது. இப்பொழுது கௌரவ பிரதமர் தினேஷ் குணவர்த்தன அவர்களுடைய வருகை இடம்பெறுகின்றது.
We now witness the arrival of the Honorable Speaker of the Parliament, Mahindayapa Abhivardhana, along with his spouse, and we are now waiting the arrival of the Honorable Prime Minister of Sri Lanka.
පාර්ලිමේන්තුවේ ප්‍රධාන අසුන කතානායකවරයාට හිමිවන බව මම ඔබට සඳහන් කළා. ඒ සමග පාර්ලිමේන්තුවේ කටයුතු සිදු කිරීම සඳහා වෙනම ව්‍යුහාත්මක කණ්ඩායමක් ඒ වෙනුවෙන් සැකසී තිබෙනවා. එහි ප්‍රධාන වගකීම් සහගත පරිපාලනමය කාරණය පැවරෙන්නේ පාර්ලිමේන්තුවේ මහලේකම් ධුරයට. වර්තමාන පාර්ලිමේන්තුවේ මහලේකම් ධුරය ධර්මීය කුෂාණී රෝහණ ධීර මහත්මිය ඇය කතානායකතුමා පිළිකනු ලැබුවා. ඒ වගේම පාර්ලිමේන්තු සභාව පැවැත්වෙන විටෙහි ප්‍රධාන කාර්යභාරයන් සිදු කිරීමේ වගකීම් පහර නිලධාරීන් වේත්‍රධාරී තන ඒ අනුව වේත්‍රධාරී කුෂාන් සම්පත් ජයරත්න මහත්මාත් ඒ වගේම නියෝජ්‍ය වේත්‍රධාරී අචින්ත කුරේ මහත්මාත් මේ අවස්ථාව සඳහා සහභාගී වී සිටිනවා. ඒ දෙපළ ඇතුළු පාර්ලිමේන්තුවේ මහලේකම්තුමියත් ඒ වගේම ගරු කතානායකතුමාත් මේ වෙලාවේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පරිශ්‍රයට සම්ප්‍රාප්ත වන ගරු අග්‍රාමාත්‍යතුමා පිළිගැනීමට නියමිතයි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ විවිධ තැන්වල මේ පාර්ලිමේන්තු ව්‍යුහය අප හඳුනා ගන්න ලැබුවා. මුලින්ම රාජ්‍ය මන්ත්‍රණ සභාව වර්ෂ 1931 පිහිටවනු ලැබුවා. ඉන් අනතුරුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලය වර්ෂ 1947 පිහිටවනු ලැබුවා. ජාතික රාජ්‍ය සභාව 1972 ව්‍යවස්ථානුකූලව පිහිටවනු ලැබුවා. වර්ෂ 1978 වත්මන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පිහිටවනු ලැබුවා. ඒ විවිධ තැන්වලදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙනුවෙන් රටේ ප්‍රධාන තීන්දුව තීරණ ගන්නා ස්ථානය ලෙස විවස්ථා දායකය ප්‍රමුඛ කාර්යභාරයක් රට වෙනුවෙන් සිදු කරන තැන බවට පත් වෙනවා. ජනතා පරමාධිපත්‍ය නිරූපණය වන තැන එයයි. ඒ තැනෙහි සිට ශ්‍රී ලංකාවේ ඉදිරි කටයුතු පිළිබඳව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් සැලකර සිටීමේ ප්‍රකාශය සිදු කරන ඒ සුවිශේෂ අවස්ථාව වෙනුවෙන් 9 පාර්ලිමේන්තුවේ 5 සැසිවාරය සඳහා දැන් අග්‍රාමාත්‍යතුමාගේ සම්ප්‍රාප්තියයි සිදුවනු ලැබුවේ.
நீங்கள் இப்பொழுது திரையில் காணலாம் இலங்கை ஜனநாயக சோசலிச குடியரசின் கௌரவ பிரதமர் தினேஷ் குணவர்த்தன அவர்களுடைய வருகை இடம் வருகிறது. பார்லமெண்டத்துடைய சபாநாயகர் அவர்கள் இந்த வழியிலே கௌரவ பிரதமர் அவர்களை வரவேற்றார்கள்.
We now witness the arrival of the Honorable Prime Minister of the Democratic Socialist Republic of Sri Lanka, Dinesh Gunawardena. He was welcomed by the Honorable Speaker.
அடுத்ததாக நாங்கள் ஜனாதிபதி கௌரவ ரணில் விக்ரமசிங்க அவர்களதும் முதல் பெண்மணி ஆகியோருடைய வருகையை நாங்கள் எதிர்பார்த்திருக்கின்றோம். இப்பொழுது பார்லமென்ற வளாகத்துக்குள்ளே கௌரவ ஜனாதிபதி அவர்களுடைய வருகையை நாங்கள் எதிர்பார்த்திருக்கின்றோம். விஷயமாக நாங்கள் ஒரு விடயத்தை நினைவுபடுத்தியாக வேண்டும். இம்முறை மரியாதை வீட்டுகள் தீர்க்கப்படுதல் அத்தோடு வாகன தொடரணி என்பன இடம்பெறாது. இது கௌரவ ஜனாதிபதி அவர்களுடைய ஆலோசனைக்கு அமைய மிக எளிமையான முறையில் இடம்பெற வேண்டும் என்று அவர் வழங்கிய ஆலோசனைக்கு அமைய இடம்பெறுவதை நாங்கள் நினைவுபடுத்துகின்றோம். இந்த தினத்திலே அக்ராசனத்தில் அமர்ந்து இந்த சபையை ஜனாதிபதி அவர்கள் தலைமை தாங்குவார். இதன்போது கௌரவ ஜனாதிபதி அவர்களுடைய இந்த தலைமை தாங்குதலோடு சபாநாயகர் வளமையாக குழு நிலை செயற்பாடில் இடம்பெறுகின்ற பொழுது அமர்கின்ற கீழ் நிலையில் இருக்கின்ற அந்த ஆசனத்திலே அமர்ந்து செயலாளர் குழுவோடு அவர் இன்றைய தினம் அமர்ந்திருப்பார்கள். அரசாங்கத்தினுடைய கொள்கை பிரகடனம் ஜனாதிபதி கௌரவ ரணில் விக்ரமசிங்க அவர்களினால் முன்வைக்கப்படும் என்பதை நாங்கள் நினைவுபடுத்துகின்றோம். அதனைத் தொடர்ந்து நாளை தினம் காலை வெளி வரை சபை ஒத்திவைக்கப்படும்.
ஸ்ரீலங்கா பார்லிமேந்துவ பீட்டுவா திபென மே பூமிய அதிசய வதகத்து ஸ்தானியாக் ஸ்ரீ ஜெயவர்தன புரக்கோட்டே ஐதிஹாசிக ராஜதானிய பீட்டி பூமிய மே பூமியாய் துணன் விக்ரம்பாஹு ரஜுகே பிரதான அமாத்திவரே குணு நிஷாங்க அலகேஸ்வர அமாத்திவரே ஆட்டயாத்த பூமி பாகிய நத்த முகே நிவச ஆசிரித்த பூமிய விதியட்டாய் மே பிம பிலி பந்த மதுனாகின திபென்னு ஏ ஆசிரித்தவ வர்ஷத்தமசிய ஹத்தாவ தசக்கே அகபாகேதி மே பார்லிமேந்து சாங்கீகரண இதுகிரிமே கட்டியத்து ஆரம்ப கண்ணு லபுவா ஏ அணுவ ஜெஃப்ரி பாபா மகாத்மாகே மூலிகாத்வேன் மெஹி கிருஹ நிர்மாண ஷில்பிய கட்டயத்து சிதுகொட ஏ விதேசிய சமாகம்மல சஹயோகேன் தாக்ஷணிக இதுகிரீம்மல தெவந்த பியவரக் தபமின் இதுகரணலத கொடநகில்லாக் விதியட ஹதுன்னாண்ட புலாம் எனிசா ஸ்ரீலங்காவே விவிதத்தன்னி ஸ்ரீலாங்கிய சன்னாமியாக் பவட பத்துனு சலகுணாக் பவட பத்துனு விசேஷ இதுகிரீமாக் விதியட மே ஜெயவர்தன புரக்கோட்டே பார்லிமேந்து சங்கீர்ண கொடநகில்ல பிலிபந்தவ ஹதுன்னா தென்னட புலாம் ஜலாஸ்ரித பூமியாக் வட்டென்ம வட்டவுனு ஜலயாக் எக்க கொடநகுனு பூமியாக் எனிசா மே தூபத்துக்கு சிறிகத் மே ஸ்ரீலங்கா பார்லிமேந்துவ வர்ஷக் தஹஸ்தமசி அசு தெக்கே சிட மேதாக்வா அப்பே ரட்டே விவஸ்தாதாயக்கேலிச மகாகு காரியபாரியாக்கரண பிரமுகத்தனாக் விதியட ஹதுன்னாண்ட புலாம் எனிசா மே ஸ்ரீலங்கா பார்லிமேந்து சங்கீர்ணே திபென்னாவே சுவாவிக சிறியாத் எசியல்லட்டு காம்பீராத்வாத் எகதுகரண நமுத் சரல சாச்சாம் அபிமானவாத் உற்சவியாக்லெச நமவெனி பார்லிமேந்துவே பஸ்வினி சசிவாரி ஆரம்ப கிரிம வினுவென்னு மே உற்சவே அது தவசே சூதாரம் கொட திபெனோ எவெனுவென் விதேச ராஜ் தாந்திரிகின் அதுலு ரட்டே விவிதத்தன்னி பிரபுவரும் நத்துலு விஷால பிரிசாக் மேவன் விட்டாத் பார்லிமேந்துவே மே விசேஷ சசிவாரி சந்தா சகபாகி மே பலாபுருத்துவேன் பார்லிமேந்து சங்கீர்ணேட்ட பெமின சிட்டினோ அப்பரந்தி சிட்டின்னே கரு ஜனாதிபதி துமாகே சம்பிராப்தி சிதுவன துரு மப்பெர சந்தான் கலாவாகே சாமானியன் அப்பே ரட்டே வர்த்தமானே பவத்தின் ஆண்டுக்குழு விவஸ்தாவட்ட அணுவ பார்லிமேந்துவே பிரமுக ஆசனிய ஹிமிவான்னே கதாநாயக வரையாட்டு செங்கோலே தன் பத்கிரிமென் அனத்துருவ எஹி நிலபாவிய சுரக்கெனவா ஏ அணுவ பார்லிமேந்துவே கதாநாயக துஹுரிய பிரமுகாய் கதாநாயக வரையா அணுவாய் பார்லிமேந்துவே செசு கட்டையத்து சிதுக்கணும் லபானே நமுத் சுவிசேஷ வஸ்தாவாக் ஹருணு கொட்டசா அதுவெனி நவசசிவாரியாக் ஆரம்ப கிரிமே அவஸ்தாவகதி ஹெருணுகொட்டு பார்லிமேந்துவே முல்லசுன கதாநாயக வரையாகின் பெஹரவ ரட்டே விதாயக ஜனாதிபதி தூரே தரண நத்தம் ரட்டே பிரமுக புரவசியாலி சபாந்துன ஜனாதிபதி வரையா சத்துவீம சிதுக்கரணு லபனம் ஏனுவ ஜனாதிபதி வரையாகிய பெமினிமாய் அப்ப பலாபுரத்தின் ரந்தி சிட்டின்னே ஸ்ரீலங்கா பார்லிமேந்து பரிஸ்ரேட்டு
Well, exactly, yes. The Sri Lankan Parliament is the supreme legislative body of the country and certainly plays a crucial role in shaping the nation's laws and policies. The ceremonial opening of the fifth session of the ninth Parliament marks the beginning of a new legislative year where the President, Prime Minister and other top government officials gather to commemorate the event with great importance and significance. Right now, we await the arrival of the Honorable President of the Democratic Socialist Republic of Sri Lanka and the First Lady.
Gaurava Janadhipathi avargaludaiya varugai ippozhudhu edhirpaarkkappadugirathu. Migavum eliya muraiyile avargaludaiya varugai immuraiyidam varum endrai naangal ekkanavil idaippaduthirundhom. வருகை தருகின்ற ஜனாதிபதி அவர்களை சபாநாயகர் கௌரவ மகிந்தையாப்பா அபிவர்த்தன மற்றும் பார்லமென்ற செயலாளர் நாயகம் குஷானி ரோகணதீர ஆகியோர் பார்லமென்ற கட்டிடத்தின் பிரதான நுழைவாயிலின் படிக்கட்டுக்கு அருகிலே கௌரவ ஜனாதிபதி ரணில் விக்ரமசிங்கே அவர்களையும் முதல் பெண்மணியையும் அவர்கள் வரவேற்பார்கள். அதனைத் தொடர்ந்து படைக்கல சேவிதர் பிரதி படைக்கல சேவிதர் ஆகியோர் முன் செல்ல கௌரவ சபாநாயகர் பார்லமென்ற செயலாளர் நாயகம் ஆகியோரினால் ஜனாதிபதி பார்லமென்ற கட்டிடத்துக்குள்ளே அழைத்து செல்லப்படுவார். இங்கே பிரதான நுழைவாயில் அருகிலே ஜெயமங்கல கீதம் தேவி பாலிகா கல்லூரியின் மாணவர்களால் இசைக்கப்படும். இப்பொழுது ஜனாதிபதி அவருடைய வருகை இடம்பெறுகிறது.
பார்லிமேந்து பெமினி கரு ஜனாதிபதி துமான் பிலிகனுள்ளப்படுவா பார்லிமேந்து கரு கதாநாயகம் மஹிந்தா பாபிவர்தன துமான் விசின் எவாகேம குஷானி ரோஹன தீர பார்லிமேந்து மகலேகாம் துமிய கரு ஜனாதிபதி துமான் பிலிகனுள்ளபுவா பார்லிமேந்து பிரதான வேத்திரதாரி குஷான் சம்பாத் ஜெயரத்ன மகாத்மா பிரமுகவ நியோஜ வேத்திரதாரி அச்சிந்த குரே மகாத்மா சமகின் கரு ஜனாதிபதி துமா அபினவ சசிவாரை ஆரம்ப கிணிம வினுவின் தன் பார்லிமேந்து சங்கீர்ணேற்ற பிரவிஷ்ட வேணுவாயதி பார்லிமேந்துவக்கு அபினவ சசியாக்க ஆரம்ப கிரிம பார்லிமேந்துவே கடையுத்து சிதுவீம ஜனாதிபதி வரையாட பெவரி அரிதி பலதல பிரகார சிதுவண்ணா ஏ அணு ஆண்டுக்குழு வஸ்தாவே ஹெத்தாவ எக்க வகாந்தியத் அணுவாய் பசுகே விசிஹாய் வனிதா விசேஷ கசட்டி வேதினாக் மகின் ஜனாதிபதி வரையா பார்லிமேந்து வார அவசான கிரிம சிதுக்கணும் லபுவே ஏ அணு அபினவ சசிவாரி அது தவசேதி பெருவரு தாயத்தியட்ட ஆரம்ப கிரிம சந்தா கடையுத்து சம்பாதனை கணும் லபுவா எல்லச ஆரம்ப கணும் லபன සැසිවාරය උත්සවස්ත්‍රියෙන් සිදු කිරීම සාමාන්‍ය සම්ප්‍රදායයි. නමුත් අභිමානවත් සාච්ඡාම් උත්සවයක් ලෙස සිදු කරන මේ සැසිවාරයේ දැන් ගරු ජනාධිපතිතුමා පිළිගැනීම වෙනුවෙන් ජයමංගල ගීත ගායනා කිරීමයි සිදු කිරීමට නියමිත වන්නේ. ඒ වෙනුවෙන් කොළඹ දේවී බාලිකා විද්‍යාලයේ දැරියන් සූදානම්.
Thank you.
We witnessed the arrival of the Honourable President, and the Honourable President was welcomed by the Honourable Speaker of Parliament and the General Secretary of Parliament, and to invoke blessings on the ceremonial opening of the fifth session of the Parliament. We also witnessed the girls of Devi Balika College reciting Jai Mangala Gatha and Devo Vasudu Kalena Gatha in front of the Honourable President.
Jai Mangala Kidam இசைக்கப்பட்டு இப்பொழுது ஜனாதிபதி அவர்கள் உடையணி அறைக்கு அழைத்து செல்லப்படுகின்றார். அங்கே 10:25 வரை தங்கியிருக்கும் ஜனாதிபதி அவர்கள் அதன் பின்னதாக அவர்கள் சபாமன்றத்துக்கு அவர்கள் உள் செல்வார்கள். இதன் பொழுது படைக்கட சேவிதர் செங்கோலை ஏந்தியவாறு ஜனாதிபதி அவர்களை இங்கே அழைத்து செல்வார்கள்.
கொலம்பதேவி பாலிகா வித்யாலய தருவான் ஜனாதிபதிமா ජයමංගල ගාථා ගායනයෙන් පිළිගැනීමෙන් අනතුරුව කරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ පැලඳුම් කාර්යවරයව තයි ගමන් කරනු ලැබුවේ. ඉන් අනතුරුවයි ඝනපූර්ණ සීනුව නාද වීමෙන් අනතුරුව පාර්ලිමේන්තු සැසිවාර ආරම්භ කිරීමට නියමිත වන්නේ. එතෙක් අපි බලමු පාර්ලිමේන්තුවක සැසිවාරයක් නිමවට පත් කිරීම, අභිනව සැසිවාරයක් ආරම්භ කිරීම පිළිබඳව පාර්ලිමේන්තු සම්ප්‍රදාය පිළිබඳව තොරතුරු බිඳක්.
පාර්ලිමේන්තු ඉතිහාසය තුළ පවත්නා පාර්ලිමේන්තු සභාවාරය වාරවසාන කොට නව සභාවාරයක් ආරම්භ කරන අවස්ථා දක්නට ලැබෙනවා. මෙසේ පාර්ලිමේන්තු සභාවාරයක් වාරවසාන කිරීමේ ක්‍රියාවලියේ නෛතික ප්‍රතිපාදන පිළිබඳව මෙන්ම ඓතිහාසික සහ ප්‍රායෝගික පසුබිම පිළිබඳවත් සොයා බැලීම ඉතා වැදගත්. මේ වාර්තා වැඩසටහනින් ගෙනෙන්නේ ඒ පිළිබඳවයි. වාරවසාන කිරීමේ බලය හිමිවන්නේ කාටද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 71 වගන්තියට අනුව පාර්ලිමේන්තුව කැඳවීම, වාරවසාන කිරීම සහ විසුරුවා හැරීමේ පූර්ණ බලතල හිමිවන්නේ විධායක ජනාධිපතිවරයාටයි. නව සභාවාරය කැඳවන දිනය තීරණය කරන්නේ කොහොමද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 73 වගන්තියට අනුව පාර්ලිමේන්තුවේ වාරවසාන කරන ප්‍රකාශනය වෙසේ නම් ඒ ගැසට් නිවේදනය මගින්ම නව සභාවාරය පටන් ගන්නා දිනය නියම කළ යුතු වනවා. එම දිනය පාර්ලිමේන්තුව වාරවසාන කරන ප්‍රකාශනයේ දිනයේ සිට මාස දෙකක් නොඉක්මවන දිනයක් විය යුතුයි. පාර්ලිමේන්තුවක් වාරවසාන කිරීමෙන් එහි කටයුතු සියල්ල නවතිනවාද? පාර්ලිමේන්තුව වාරවසාන කළ විටකදී එහි කටයුතු සියල්ලම නතරවන බව බොහෝ දිනාගේ අදහසයි. නමුත් ඒ එසේ වන්නේ නැහැ. වාරවසාන කිරීමක් අතරතුරදී කතානායකවරයා අකණ්ඩව සිය කාර්යයන් ඉටු කරනු ලබනවා. ඒ අතරම මන්ත්‍රීවරයන් පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගී නොවද ඔවුන් සිය දොරේ රැඳී සිටිනවා. නමුත් වාරවසාන කිරීමකදී පාර්ලිමේන්තුව තුළ ඒවන විට පැවති සියලු කටයුතු අත්හිටුවීම සහ දෝෂාභියෝග හැර ඒවන විට සභා ගර්භය තුළ සිදුවෙමින් පැවති සියලු ක්‍රියාවලි තාවකාලිකව නතරවීම සිදුවනවා. එහිදී ඉදිරියට ගැනීමට නියමිත කටයුතු පාර්ලිමේන්තුවේ නව සභාවාරය ආරම්භ වූවහම එය පැවති තත්ත්වයේ සිට ඉදිරියට කටයුතු සිදු කිරීමට හැකියාව ලැබෙනවා. පාර්ලිමේන්තුව වාරවසාන කිරීමකදී කාරක සභා සියල්ල අහෝසි වෙනවාද? පාර්ලිමේන්තුව වාරවසාන කිරීමකදී එහි පැවතිමින් තිබූ කාරක සභාවලට සිදුවන්නේ කුමක්ද යන්න බොහෝ දිනා තුල මතුවන ගැටලුවක්. එහිදී පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව විශේෂ කාරක සභා, ආංශික අධීක්ෂණ කාරක සභා, උසස් නිලතල පිළිබඳ කාරක සභාව සහ සම්බන්ධීකරණ කාරක සභාව හැර අන් සියලු කාරක සභා පාර්ලිමේන්තුවේ සභාවාරයේ නැවත ආරම්භ වන අවස්ථාවේ නැවත ස්ථාපිත කිරීමක් සිදුවනවා. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 114 අනුව සෑම නව සභාවාරයකදීම තේරීම් කාරක සභාව අලුතින් පත් කරනවා. එහිදී අමාත්‍යංශී උපදේශක කාරක සභා, ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව, ගෘහීය කාරක සභාව, ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව, බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාව, ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාව, ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව සහ පසුපෙළ මන්ත්‍රීන්ගේ කාරක සභාව යන කාරක සභා සඳහා නව සාමාජික මන්ත්‍රීවරයන් පත්කිරීම සිදු කරනවා. පාර්ලිමේන්තුවේ නව සභාවාරයක් ආරම්භ වන්නේ කොහොමද? පාර්ලිමේන්තුව වාර අවසන් කිරීමක් අවසානයේදී නව සභාවාරය ආරම්භ වන අවස්ථාව උත්සවාකාරයෙන් විවෘත කිරීම අත්‍යවශ්‍යම සාධකයක් නොවේ. නමුත් එසේ නව සභාවාරය උත්සවාකාරයෙන් ආරම්භ කරන්නේ නම් එය අනිවාර්යෙන්ම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33A අනු ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ සභාවාරයක් ආරම්භයේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරීමටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33A අනු ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම්වල මුලසුන දැරීමටත් ජනාධිපතිවරයාට බලතල හිමිව තිබෙනවා. ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය යනු කුමක්ද? පාර්ලිමේන්තුවේ සෑම නව සභාවාරයක් ආරම්භයේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ බලය ජනාධිපතිවරයාට හිමි වී තිබෙනවා. මෙහිදී සිය ආණ්ඩුවේ ඉදිරි දැක්ම පිළිබඳ සවිස්තරාත්මක විග්‍රහයක් ජනාධිපතිවරයා විසින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් පාර්ලිමේන්තුවට සහ මහජනතාවට ඉදිරිපත් කරනු ලබනවා. අතීතයේදී එය හඳුන්වනු ලැබුවේ රාජාසන කතාව නමින් වන අතර එය ඉදිරිපත් කරන ලද්දේ අග්‍රාණ්ඩුකාරවරයා විසින්.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පවත්වනු ලබන නවවෙනි පාර්ලිමේන්තුවයි 2020 වර්ෂයේ පැවති මහමැතිවරණයට අනතුරුව තෝරාගනු ලැබුවේ. රටෙහි ප්‍රධාන කාර්යභාරයන් පැවරන ප්‍රමුඛ තැන ලෙස පාර්ලිමේන්තුව හඳුන්වන්නට පුළුවන්. රාජ්‍යයක ප්‍රධාන පාර්ශ්වයන් ලෙස භූමිය, ජනතාව, ආණ්ඩුව පිළිබඳව අපට හඳුන්වා දෙන්නට පුළුවන්. ඒ රාජ්‍යයක් සැදුම් ලත්තුණු ප්‍රධාන කරුණු අතර විශේෂයෙන්ම රටක පාලන ව්‍යුහය හා සම්බන්ධ විවිධ කරුණු කාරණා කතිකා කරන ප්‍රධානම තැන පාර්ලිමේන්තුවයි. ඒ අනුව පාර්ලිමේන්තුව තුළ රටේ පැවැත්ම සඳහා අවශ්‍ය කරන නව නීති සම්පාදනය කිරීම, ඒ නීති සංශෝධනය කිරීම, ඒ වගේම මේ නීති හා සම්බන්ධව පවතින විවිධ වූ තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කිරීම, මේ සියල්ල සඳහා බලය පැවරෙන ජනතා පරමාධිපත්‍ය නියෝජනය වන තැන තමයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. එය වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු සම්ප්‍රදායේ අනුරුවක්. නැසේ නම් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ක්‍රමවේදයට අනුව සැකසුවක්. අපේ රටේ වර්තමානයේ භාවිත කරන මෙම ක්‍රමවේදය වර්ෂ ගණනාවක් මුළුල්ලේ ක්‍රියාත්මක වීමේදී ඒ අනුව පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව නව සැසිවාරයක් ආරම්භ කිරීම, නව සැසිවාරයක් අවසන් කිරීම, මේ සියල්ල පිළිබඳව එහි විධිවිධාන රටේ ජනාධිපතිවරයා සතුකොට තිබෙනවා. රටේ ව්‍යවස්ථාවට අනුව ප්‍රමුඛ වගකීම ඇති පුරවැසියා විධායක බලතල සහිත ජනාධිපතිවරයායි. ඒ අනුව ජනාධිපතිවරයාට පැවරුණු බලතල ප්‍රකාරවයි වත්මන් පාර්ලිමේන්තුවේ 4 වන සැසිවාරය පසුගිය 26 වෙනිදා නිමාවට පත් කරනු ලැබේ. ඒ අනුව අභිනව සැසිවාරය අද මේ විදිහට උත්සවස්ත්‍රයෙන් ආරම්භ කිරීම සඳහා සූදානම්ව පවතිනවා. වර්තමාන ශ්‍රී ලංකාව පවතින තත්ත්වය පිළිබඳව අපි හැමෝම දන්නවා. විවිධ ආර්ථික අභියෝග මැදයේ ජය ගැනීම සඳහා ඒ අභියෝග කළමනාකරණය කර ගැනීම සඳහා ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය ඇතුළු විවිධ පාර්ශ්ව ඒ සඳහා කටයුතු කරන සමයක් අප දකින්නේ. ඒ නිසා ඒ සියලු තත්ත්වයන් මැද රටේ අනාගතය කෙබඳුද, අනාගතය වෙනුවෙන් රටේ රාජ්‍ය නායකයා දරන මතවාදය කෙබඳුද, ඒ ජනතා අපේක්ෂාවන් වෙනුවෙන් සිදු කළ යුත්තේ කුමක්ද ආදී දේවල් පිළිබඳව පැහැදිලිව දැන හඳුනා ගැනීම පුරවැසියා සතු අයිතියක්. ඒ අනුව පුරවැසියාගේ අයිතිය තවත් මොහොතකින් ඉස්මතු වෙන අවස්ථාවක් විදිහට අපට හඳුන්වන්නට පුළුවන් අභිනව සැසිවාරය ආරම්භ වෙමින් ජනාධිපතිවරයා විසින් පවත්වනු ලබන කතාව. අතීතයේදී මේ රාජාසන කතාව ලෙස නම් කරනු ලැබුවා. නමුත් වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා විසින් විශේෂ සභාවාරය ඇමතීමක් විදිහටයි ඒ හඳුන්වා දෙනු ලැබුණේ. පාර්ලිමේන්තු සභාශාලාවට ගමන් කරනු ඇති.
இப்பொழுது உடையணி அறைக்கு ஜனாதிபதி அவர்கள் அழைத்து செல்லப்பட்டிருக்கிறார்கள். நாங்கள் இப்போதும் இலங்கை ஜனநாயக சோசியலிச குடியரசு என்று நம்முடைய நாட்டின் நாக்கள் கௌரவத்தோடும் பெருமையோடும் நாக்கள் அழைப்பதுண்டு. அந்த ஜனநாயகத்தின் ஒரு முக்கிய களமாக இந்த பாராளுமன்றம் விளங்குகின்றது. அப்படியான இந்த பாராளுமன்றத்தின் 9வது பாராளுமன்றத்தின் 5வது கூட்டத்தொடர் இன்றைய தினம் வைபவ ரீதியாக அங்குரார்ப்பணம் செய்து வைக்கப்படுகிறது. கடந்த ஜனவரி மாதம் 26ஆம் தேதி 4வது அமர்ந்து இந்த சபையை கௌரவ ஜனாதிபதி அவர்கள் தலைமை தாங்குவார்கள். 10:30 அரசாங்கத்தின் கொள்கை பிரகடனத்தை ஜனாதிபதி அவர்கள் முன்வைப்பார்கள் என்பதையும் உங்களுக்கு நாங்கள் நினைவுபடுத்துகின்றோம். இந்த விஷயட இந்த கூட்டத்தொடரின் பொழுது சபாநாயகர் இன்றைய தினம் பலமையான குழு நிலை செயற்பாட்டின் பொழுது அமர்கின்ற ஆசனத்தில் செயலாளர் குழுவோடு அமர்ந்திருப்பார். இந்த தினம் படைக்கல சேவையர் அவர்கள் ஜனாதிபதி அவர்களை சபாமன்றத்துக்கு அழைத்து செல்கின்ற பொழுது கௌரவ ஜனாதிபதி என்று அவர் தெரிவித்ததும் ஆளும் கட்சியினரும் எதிர்கட்சியினரும் எழுந்து இங்கே ஜனாதிபதி அவர்களை வரவேற்பது சம்பிரதாயமாக இருக்கின்றது. அந்த வகையிலே இந்த 5வது கூட்டத்தொடரினுடைய ஆரம்ப நிகழ்வு இப்பொழுது சிறந்த முறையிலே இடம்பெறுகின்றது. அதனை நாங்கள் நேரடியாக உங்களுக்கு தந்தபடமாக இருக்கின்றோம்.
We are all gathered here at the ceremonial opening of the 5th sessions of the 9th Parliament of the Democratic Socialist Republic of Sri Lanka. And right now, the Honourable President is at the robing room. And at the moment, we are looking forward to the arrival of the Honourable President to the Parliament chambers. And that will happen at around 10:30. And he will certainly be escorted with a procession today, since the 5th ceremonial opening of the sessions will be held under the auspices of the Honourable President of the Democratic Socialist Republic of Sri Lanka. And the Honourable President will present the government policy statement today.
పార్లమెంటుకు ససివార్య నీత్యానుకూల ససిహక్ బావట పత్వాన్నే పార్లమెంటు సభావక్ బావట పత్వాన్నే ఏతుల సెన్కోలే తన్ పత్కిరిమత్ సమగాయ ఎనిసాయి ఒబ హమ మోహతకమ దకిన్నే పార్లమెంటుక అభినవ ససివార్య ఆరంభ కిరిమ పార్లమెంటే సభావ రసనోనామ అవస్థావకది సెన్కోలే ఎహి రగనేమ వర్ష 1949 ది అంట మే సెన్కోలే లబెన్నే ఏ బ్రిటాన్య మంత్రి మండలిని లబను త్యాగ్యక్ లెస ఎవక శ్రీలంకావే పాలన వ్యూహే పెవుతునే లంకా నియోజిత మంత్రి మండలి లెసాయి ఎవక లబును సెంకోలే రగెన పార్లమెంటుడ గమన్ కిరీమ అది దవసే దీత్త సాంప్రదానుకూలవ సిదుకొను లబన్నే వేత్రధారి తన విసిన్ వేత్రధారి విసిన్ సెంకోలే రగెనయామెన్ అనుతురువ నియోజ్య వేత్రధారి విసిన్ సభావట ప్రకాశిట పాత్ కరుణ జనాధిపతితుమాగే పెమినీమ అది సభావే ప్రముఖ ఆసనే జనాధిపతితుమాట సెంకోలే తన పాత్ కిరీమెన్ అనుతురువ జనాధిపతితుమా ముల్లాసనే అసున్ గన్ను ఆయతి ఇన్న అనుతురువాయి అభినవ సచివారి వడకటేతు ఆరంభ కరుణు లబన్నే
ஜனாதிபதிமா ஸ்ரீலங்கா பிரஜாதாந்திரிக சமாஜவாதி ஜனரஜே கெசட் பத்திரிகை அதிவிசேஷ அங்க 23 அலிராக் 25 2024 ජනවාරි මාස 26 වෙනි සිකුරාදා ගරු ජනාධිපතිතුමා විසින් කරනු ලබන ප්‍රකාශනයයි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වෙනි ව්‍යවස්ථාවෙන් මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර ජනාධිපති රනිල් වික්‍රමසිංහ වන මම මෙම ප්‍රකාශනයේ වර්ෂ 2024 වූ ජනවාරි මාස 26 වෙනි දින මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුවේ වාර අවසන් කරන බවත් පාර්ලිමේන්තුවේ ඊළඟ වාරය පටන් ගැනීම වර්ෂ 2024 වූ පෙබරවාරි මාස 7 වෙනි දින පෙරවරු 10:30 ලෙස නියම කොට ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු රැස්වීම ශාලාවේදී රැස්වීම පිණිස පාර්ලිමේන්තුව කැඳවන බවත් මෙයින් දැනගත යුතුය. වර්ෂ 2024 වූ ජනවාරි මාස 26 වෙනි දින වූ මෙදින කොළඹදී නිකුත් කරන ලදී. ගරු ජනාධිපතිතුමාගේ අණ පරිදි ජනාධිපති ලේකම්.
ගරු කථානායකතුමනි, අතීතයේ සිට මේ දක්වාම ලෝකයේ විවිධ අර්බුදයන්ට මුහුණ දුන්නා. රටවල් අර්බුදයන්ට මුහුණ දුන්නා. පුද්ගලික ජීවිත අර්බුදයන්ට මුහුණ දුන්නා. සමහර අවස්ථාවලදී අර්බුදයෙන් ගොඩෙන්ට පුළුවන් වුණා. තවත් සමහර අවස්ථාවලදී අර්බුදයෙන් ගොඩෙන්ට බැරි වුණා. අර්බුදයකින් ගොඩෙන්න පුළුවන් වන්නේ අර්බුදයට සාප කර සිටීමෙන් නොවේ. අර්බුදයට හේතු කියමින් ඒවා විවේචනය කිරීමෙන් නෙවෙයි. ලෝකෙත් රටවල් පුද්ගලික ජීවත්වලත් අර්බුද විසදාගත්තේ අර්බුදය නිසි ලෙස කළමනාකාරය කර ගැනීමෙන්. අර්බුද කළමනාකාරයේ මූලික පියවර විය යුත්තේ කුමක්ද? බුදුන් වහන්සේගේ දේශනාව මම මෙතනදී උපුටා දක්වන්න කැමතියි. අත්තදීපා විහරත, තමා තමන්ටම පහනක් වෙන්න. අර්බුද ජය ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කළ යුත්තේ තමාගෙන්මයි. අනුන් විවේචනය කර සිටීමෙන් අර්බුදය ජයගත් අවස්ථාවක් ලෝකයේ කිසිම තැනක නැහැ. අප අපටම පහනක් වුණේ නැත්නම්, අපේ සිතුවිලි අපේ අදහස් නිවැරදි කරගත්තේ නැත්නම් අපට යහපතකුත් නැහැ. රටට යහපතකුත් නැහැ. අර්බුදයට විසඳුමකුත් නැහැ. ක්‍රම වෙනසක් නැතිනම් සිස්ටම් චේන්ජ් ගැන උගුර ලේරහ වෙනකල් කෑ ගැහුවාට මුලින්ම අපි වෙනස් වුණේ නැතිනම් කිසි විටක ක්‍රමයක් වෙනස් කරන්න අපට පුළුවන් වන්නේ නැහැ. ඒ බව අවධානය කරමින් මම අතීතය, වර්තමානය සහ අනාගතය ගැන කරුණු ගණනාවක් මේ සභාව ඉදිරියේ ගෙනහැර දක්වන්නට කැමතියි. 2022 පෙබ්‍රවාරි සිට මේ රට වැටී තිබුණු තත්ත්වය අප කාටත් මතකයි. 2023 පෙබ්‍රවාරි වෙද්දී ඊට වඩා යහපත් තත්ත්වයක් මේ රට ගෙනෙන්නට අපට පුළුවන් වුණා. මේ පෙබ්‍රවාරි වෙද්දී ගිය අවුරුද්දේ පෙබ්‍රවාරිට වඩා යහපත් මට්ටමකින් අපේ රට ගොඩ නැංවී තියෙනවා. ගිය වසරේ පෙබ්‍රවාරි සිට මේ දක්වා අපේ ආර්ථික දර්ශක කීපයක් මම පෙන්වා දෙන්නම්. ගිය වසරේ උද්ධමනය 50.6%, අදය 6.4% දක්වා පහළ වැටිලා. ආහාර උද්ධමනය 54.4%, අදය 3.3%. එදා ඩොලරේ අගේ රුපියල් 362, අද රුපියල් 314. 2022 අවසාන වෙද්දී අයවැය ප්‍රාථමික හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.7%. නමුත් 2023 වසරේ ප්‍රාථමික අයවැය අතිරික්කයක් ඇතිකර ගන්නට අපට සමත් වුණා. නිදහසින් පසුව ගෙවුණු අවුරුදු 76 තුළම ප්‍රාථමික අයවැය අතිරික්කයක් ඇතිකර ගන්නට ශ්‍රී ලංකාවට හැකි වුණේ 6 වෙනි අවස්ථාවක් පමණයි. 2022 අවසානයේ ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ හිඟය දළ දේශීය නිෂ්පාදනයෙන් 1.9%. ගිය වසර අවසානයේ ඒ අතිරික්කයක් ඇති කර ගැනීමට අපට පුළුවන් වුණා. 1970න් පසුව එවැනි අතිරික්කයක් ඇතිකරගත් මුල්ම අවස්ථාව මෙයයි. 2023දී 128% වූ පොලි අනුපාතය දැන් 12%. 2022 අවසාන වෙද්දී ප්‍රධාන රාජ්‍ය ව්‍යවසාය 52ක් රුපියල් බිලියන 745ක පාඩුවක් ලැබුණා. 2023 සැප්තැම්බර් වෙද්දී මේ ව්‍යවසායන් 52ක් රුපියල් බිලියන 313ක ලාභයක් ලබා තියෙනවා. හැබැයි මේ ආයතන ණය බර උසුලන්ට බැරි තරම් අගයක පවතින බවත් සඳහන් කළ යුතුයි. ණය ගෙවා ගැනීමට බැරි තත්ත්වයකට පත්ව ඇති බව ශ්‍රී ලංකාව නිල වශයෙන් ප්‍රකාශ කළේ 2022 අප්‍රේල් 12 වෙනිදා. ඒ වෙද්දී අපේ දේශීලි විදේශ විනිමය සංචිතය බිඳුවටම වැටලා තිබුණා. දැන් මේ තත්ත්වය වෙනස්. 2023 දෙසැම්බර් වෙද්දී අපේ නිල විදේශ විනිමය සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 4.4ක්. ගෙවුණු කෙටි කාලය තුල සංචාරක ව්‍යාපාරයෙන් අප කැපී පෙනෙන ප්‍රගතියක් ලැබුවා. 2021 අපේ රටට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව 194,495ක්. 2023 වසරේ සංඛ්‍යාව 1,14,087,303ක් දක්වා ඉහළ නැග්ගුවාන්ට අපට පුළුවන් වුණා. මේ වසරේදී ජනවාරියේදී 200,000කට අධික සංචාරක පිරිසක් පැමිණියා. ඒ වගේම 2023 වසර තුල සාධනීය පියවර රැසක් අපගත්තා. QR කේතය ඔස්සේ සිදු කළ ඉන්ධන සීමාව ඉවත් කළා. දැන් විදුලි බලය අඛණ්ඩව සැපේනවා. ගෑස් හිඟයක් නැහැ. කෘෂිකර්මාන්තය වෙනුවෙන් හිඟයක් තොරව පෝර ලබා ගන්න පුළුවන්. දීවර ජනතාවට ඉන්ධන හිඟයක් නැහැ. රථ වාහන හැරෙන්න අනිකුත් සියලු භාණ්ඩ සඳහා ආනයන සීමාවන් දැන් ඉවත් කළා. අත්‍යවශ්‍ය ආහාර සහ බෙහෙත් රට ගෙන්වා ගැනීමේ කිසිදු ගැටලුවක් නැහැ. ඒ වගේම නිෂ්පාදිත කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයුම් ජාලයට දැන් කිසිම අවහිරයක් නැහැ. දළදේශීය නිෂ්පාදිතය 2022 7.8%ක් හැකිලුණා. 2022 සිට එක දිනකට කාර්තු 6ක් ඍණ වර්ජනයක් තිබුණේ. නමුත් 2023 තුන්වැනි කාර්තුවේ 1.6%ක වර්ධනයක් අප අත්පත් කරගත්තා. අපේ ආර්ථිකය කඩා වැටුණේ උල්කාපාත වේගයකින්. නමුත් දැන් අපිට ආපිට හරවන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ රොකට් වේගයෙන් යලි තොසවන්න අප සමත් වුණා. වී ෂේප් රිකවරි නැත්තම් වී හැඩේ ප්‍රතිසාදයක් අපට ලැබෙමින් ඉන්නේ. ඒ අපි ලැබූ සුවිශේෂ ජයග්‍රහණයක් ලෙස හඳුන්වන්න පුළුවන්. කඩා වැටුණු රටවල් ආර්ථික ප්‍රතිසාධනය ඉතා දුෂ්කර හා වේදනාකාරී එකක් වුණා. නමුත් වෙනත් රටවල් වාගේ දීර්ඝකාලීන දුෂ්කරතා සහ වේදනාවකින් තොරව අපේ ආර්ථික ප්‍රතිසාධනය කර ගැනීමට අපට පුළුවන් වුණා. මම එක් උදාහරණයක් ගෙන හැර දක්වන්න. ග්‍රීසිය තමන්ට ණය ගෙවා ගන්නට බැරි තරමේ ආර්ථික කඩා වැටීමක් සිදු වී ඇති බව 2009 ප්‍රකාශයට පත් කළා. ඉන්පසු මුළු රටම වේදනා විදිමින් යලි තමන්ගේ ආර්ථික ප්‍රතිසාධනය කර ගැනීමට වේසුණා. ඒ කාලය තුල අනෙක් දුෂ්කරතාවන්ට මුහුණ දුන්නා. යලිත් ආර්ථිකය ප්‍රකෘතිමත් කර ගැනීමට ඔවුන්ට අවුරුදු 10කට වැඩි කාලයක් ගත වුණා. නමුත් අපේ රටට කෙටි කාලයකදී සුවිශේෂ ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකිවීම ඇත්තෙන්ම ලෝක වාර්තාව. අපට ඒ කාර්යයේ වාර්තාගත පෙරළියක් කරන්න පුළුවන් වුණේ ඇයි? 2022 වසර පුරාම ආර්ථිකය කඩා වැටුණා. 2022 වඩා 2023 වසරේ කිසියම් වාර්තාගත ආර්ථික ප්‍රගතියක් අපේ රටට ලබා ගන්නට පුළුවන් වුණේ අහම්බකින් නොවේ. ඉතා පරිස්සමින් හා දුරදිග බලා සකස් කළ සියුම් ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවීම නිසා. ඒ වගේ අප සකස් කරන ප්‍රතිපත්ති අනුගමනය කරන ක්‍රියාමාර්ග හා සැලසුම් සියල්ලම වරින් වර අවස්ථානුකූල මම මේ පාර්ලිමේන්තුවේ ඉදිරියේත් ජනතාව ඉදිරියේත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා. ඒ වගේම සාකච්ඡා කරන්නට විවාද කරන්නට අවස්ථාව පාර්ලිමේන්තුව තුලදී ඉන් පෙරදී ලබා දුන්නා. ඒ ප්‍රත්‍යාවදි කිසි විටක සංගවා තිබුණේ නැහැ. හැම පියවරක්ම අප සිදු කළේ ප්‍රතිදාවෙන් යුතුවයි. මම කිසි විටක දේශපාලන වාසිය තකා තීරණ ගත්තේ නැහැ. මම හැම තීරණයක්ම ගත්තේ රටේ වාසිය ගැන හිතලයි. අපට අවාසි වුණත් රට හිතකර තීන්දුව තීරණ ගැනීමට අප පසුබට වුණේ නැහැ. අප පුද්ගලික අභිලාෂ පසෙකලා රට වෙනුවෙන් නිවැරදි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළා. පාර්ලිමේන්තුවේ සමහර කණ්ඩායම් ඒ තීන්දුව තීරණවලට විරුද්ධ වුණා. නමුත් බහුතරය තම තමන්ගේ පුද්ගලික දේශපාලන වාසිය හා ඉලක්කය නොතකා රට වෙනුවෙන් ඒ තීන්දුව තීරණ වෙනුවෙන් අත්විස්සුවා. මතුයම් දවසක ඒ අයට ජාතියේ කෘතවේදී හිමි වෙන බව මට විශ්වාසයි. අප මේ ගමන ඉදිරියට ගියේ පියවරෙන් පියවර. 2022 වසරේ ඉදිරිපත් කළ අතුරු අයවැය මගින් රටේ එවක තිබූ සැබෑ තත්ත්වය මම පෙන්වා දුන්නා. ආර්ථිකයේ කඩා වැටීමෙන් වලකාලීම ඒ අතුරු අයවැය ලේඛනයේ අරමුණ වුණා. විශ්ව විසිතුන වසරේ අයවැය ඔස්සේ ආර්ථිකයේ කිසියම් ස්ථාවර මාවතකට යොමු කරලීමේ යෝජනා කීපයක් මම ඉදිරිපත් කරා. විශ්ව 24 අයවැය යෝජනා ඉදිරිපත් කළේ ආර්ථික සංවර්ධනය වේගවත් කරලීම උදෙසා අවශ්‍ය ප්‍රතිසංස්කරණවල ආරම්භයක පියවර ලෙසයි. අසීරුවෙන් වුණත් සමර අවස්ථාවල අකමැත්තෙන් වුණත් අප ක්‍රියාත්මක කළ ආර්ථික ප්‍රතිසංස්කරණය සහ ප්‍රතිපත්ති නිසා ස්ථාවර ආර්ථිකයක් ඇතිකර ගැනීමේ ගමන් මාර්ගයට දැන් අප අවතීන වෙලා තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය ආයතන අපේ ඉලක්කය ඉලක්කගත ගමන ගැන ප්‍රසාදය පළ කරනවා. අඳුරු ආර්ථික බිම්ගයක සිට වී සිටි අපි දැන් බිම්ගයේ කෙළවර ලෝකය දකිනවා. දැඩි සත්කාරයේ පනාදිමින් සිටි ආර්ථිකය දැන් අසාධ්‍ය තත්ත්වයෙන් මුදවාගෙන තියෙනවා. ගෙවුණු කාලයේ පැවති දැඩි ආර්ථික අර්බුදය නිසා රටේ ජනතාවගෙන් බොහෝ දෙනෙකුට නොසිතුවිරු දුක් ගැනීමවලට මුහුණ දෙන්න සිදු වුණා. සමහරුන්ට රැකියා නැති වුණා. තවත් සමහරුන්ට ආදායම් මාර්ග නැති වුණා. තවත් සමහරුන්ට ව්‍යාපාර අවස්ථා අහිමි වුණා. තවත් සමහරුන්ට අයිති අහිමි වුණා. මේ බොහොමයකින් දුක් කරදර වුම උනේ සාමාන්‍ය පන්තියේ ජනතාවටයි. වර්තමානයේ අප උත්සාහ කරන්නේ මේ අහිමි වූ අවස්ථා ටිකෙන් ටික හෝ යලි ජනතාවට ලබා දීමයි. ජනතාවට අහිමි වූ අයිතීන් යලි ලබා දීමේ වැඩපිළිවෙල උරුමය නමින් පෙරේදා ආරම්භ කළා. උරුමය වැඩසටහන ඔස්සේ අප මූලික කරුණු දෙකක් ගැන අවධානය යොමු කරනවා. එකක් ඉඩම්, අනෙක නිවාස. මෙතනදී ඉඩම් අයිතිය මූලික ස්ථානයක් ගන්නවා. 1897 මුඩුබිම් පනත මගින් ජනතාවගේ ඉඩම් අයිතිය බ්‍රිතාන්‍ය යටත් විදිහට රජය ලබා ගත්තා. නිදහසින් පසුව බලේට කිසි ආණ්ඩුවක් මේ පැහැරගත් ඉඩම් අයිතිය යලිත් ජනතාවට ලබා දීමට කවරාකාරයේ හෝ පියවරක් ගත්තේ නැහැ. අපේ ඉඩම් අයිතිය යලි ලබා දීමේ වැඩ කටයුතු ආරම්භ කළා. එමගින් මිලියන 2කට අධික ජනතාවකට යලි ඉඩම් අයිතිය ලබා දෙනවා. ඉඩම් හිමියන් මිලියන 2ක් අපේ සමාජයට එක් කරනවා. මේ ඓතිහාසික මෙන්ම විප්ලවකාරී පියවරක්. ඒ වගේම සාලින් ස්වයංපෝෂණය ලබා දීම පිණිස දශක ගණනාවක් තිස්සේ ගොවි ජනතාව වින්ද දුක් මහන්සිය වෙනුවෙන් කරන උපහාරයක්. ඒ වගේම මේ රටේ ජනතාවගේ 3/1 පමණ හරි ගමන් ආදායම් නැහැ. සුදුසු නිවසක් නැහැ. මේ ජනතාවට ආදායම් මාර්ග සහ නිවාස උරුමය ලබා දීමට අප ඉදිරියේදී පියවර ගන්නවා. නාගරික අඩු ආදායම් ලාභීන් නිවාස 50,000කට වැඩි ප්‍රමාණයක පූර්ණ අයිතිය ඒවා ජීවත් වෙන ජනතාවට ලබා දෙනවා. සාර්ථක ආර්ථික සංවර්ධනය මාවතකට පිවිසෙද්දී රටේ සියලු කොටස් වෙත විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. විශේෂයෙන්ම දිනදුහා අසන ජනතාව වෙත බරපතල ආර්ථික අර්බුද මැද්දේ වුණත් ජනතාවගේ සුභසාධනය වෙනුවෙන් අප පියවර ගත්තා. මේ වසරේදී අස්වැසුම හරහා 124ක ජනතාවක ප්‍රතිලාභ ලබා දීමට අපේක්ෂා කරනවා. මේ මගින් රටේ පහළම තලයේ වෙසෙන ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට අපට හැකි වෙනවා. මේ සා විශාල ප්‍රමාණයක් මුදල් සහනාධාරයක් අපේ රටේ ඉතිහාසයේ කිසිම කාලයක ලබා දී නැහැ. අඩු ආදායම් ලාභී ජනතාවට සහනයක් වශයෙන් එක පවුලකට සහල් කිලෝ 20ක ප්‍රමාණයක් එළඹෙන උත්සව සමයේ ලබා දෙනවා. 2022 අගෝස්තු මාස වෙද්දී ජනාධිපති අරමුදල සම්පූර්ණයෙන්ම අකර්මණය වී තිබුණා. වෛද්‍ය ආධාර ඉල්ලා ඉදිරිපත් කළ අයදුම් පත්‍ර 9,000කට අධික ප්‍රමාණයක් ගෙවීමෙන් තොරව ගොඩ ගැසී තිබුණා. අගෝස්තු සිට දෙසැම්බර් දක්වා තවත් අයදුම් පත් 4,000ක් පමණ ලැබුණා. අපේ සියල්ල සඳහා ගෙවීම කළා. 2023 වසර පුරා රෝගීන් 4,910 සඳහා රුපියල් මිලියන 915ක් ලබා දුන්නා. ඒ වගේම දැන් ගෙවීමේ අපේක්ෂාවෙන් මාස ගණන් ගත වෙන්න අවශ්‍ය නැහැ. රාජකාරී දින 3-5 දක්වා කාලය තුල ගෙවීම් සිදු කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි. මේ වසරේ සිට සියලු වෛද්‍ය ආධාර 50%කින් සිට 100%ක් දක්වා වැඩි කිරීමටත් පියවර ගන්නවා. මේ වෛද්‍ය ආධාර වලට අමතරව පාසල් දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩපිළිවෙලක්ද ජනාධිපති අරමුදල හරහා ක්‍රියාවට නංවා තිබෙනවා. අපි රජයේ සේවකයන්ට විශේෂ දීමනාවක් ලබා දුන්නා. විශ්‍රාමිකයන්ට වැටුප් වැඩි කළා. 2016 සිට 2020 දක්වා විශ්‍රාම ලැබූ රජයේ සේවකයන්ගේ වැටුප් විෂමතාවයන් තිබෙනවා. ඒ ගැටලුව නොබෝ කාලයකින් විසඳුම් ලබා දීමට අප පියවර ගන්නවා. රජයේ ආදායම් තහවුරු වෙද්දී ඊට අනුකූල වැඩි වැඩියෙන් සහන ලබා දීමට අප පියවර ගන්නවා. අප ලබමින් සිටින වර්ධනය සමාජයේ කතා බහ කරන මාතෘකාවලින්ම පිළිඹු වෙනවා. කලකට කලින් කතා කළේ විදුලි බල කප්පාදුව නිසා විඳින්ට වෙන කරදර ගැන. එදා ඉල්ලා සිටියේ කීය වුණත් කමක් නැහැ අඛණ්ඩ විදුලි බලය ලබා දෙන්න කියලා. අද කතා කරන්නේ විදුලි බිල ගැන. කලකට කලින් කතා කළේ කළු කඩේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 3000ක් වීම ගැන. තෙල් පෝලිම් වල දවස් 3-4 රස්තියාදු වීම ගැන. අද කතා කරන්නේ ශ්‍රී ලංකාව අලුතෙන් ආයෝජනය කරන තෙල් සමාගම් ගැන. එදා කතා කළේ එළවලුවක් ගන්න විදියක් නැති එක ගැන. අද කතා කරන්නේ කැරට් අලයක මිල ගැන. එදා කතා කළේ පොතපතක් මුද්‍රණය කරගන්න කඩදාසි නැති එක ගැන. අද කතා කරන්නේ වැට්බද්ද ගැන. ඔව් වැට්බද්ද බොහෝ අයට බරක්. අපේ ගැන නොදන්නවා නෙමෙයි. ඒ ප්‍රශ්නේ අපිට නොදන්නවා නෙවෙයි. අප ඒ ගැටලුවත් පියවරෙන් පියවර විසඳුම් ලබා දෙමින් ඉන්නේ. 2022 වසරේ බදු ලියාපදිංචිය 437,547යි. 2023 අවසන් වෙද්දී එම සංඛ්‍යාව 1,029,000 දක්වා ඉහළ නැංගුණා. 130%කින් වැඩිවීමක්. බදු ජාලයේ පුළුල් වෙන්න වෙන්න තනි පුද්ගලයෙකුට තනි ආයතනයකට දනන්න තියෙන බදු බර අඩු වෙනවා. ඒ වගේම අපේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරමින් ඉදිරියට යද්දී ආර්ථිකය තව ස්ථාවර වෙද්දී අප බදු බර අඩු කරනවා. ඒ සමගම වැට් බදු ප්‍රතිශතය සංශෝධනය කරන්නටත් අවකාශය සැලසෙනවා. මේ සියල්ලම කරමින් කරන්නේ ණයකන්දක් බර ධර්මයි. පසුගිය කාලයේ පුරාම අපි දැඩි ලෙස වෙහෙසුනේ මේ ණය ආපසු ගෙවීමේ ක්‍රමවේදය පිළිබඳ ප්‍රතිසැලැස්මක් සකස් කර ගැනීම සඳහායි. පළවෙනි පියවර ලෙස දේශීය ණය ප්‍රතිව්‍යුහගත කර සැලැස්ම නිම කළා. දෙවන පියවර ලෙස ද්වපාර්ශ්වීය විදේශ ණය හිමියන් සමග ප්‍රතිව්‍යුහගත කරන්නේ පිළිබඳ ප්‍රතිපත්තියම එකඟතාවයකට එළඹුණා. තුන්වෙනි පියවර ලෙස පුද්ගලික ණය හිමියන් සමග දැනට සාකච්ඡා කරගෙන යනවා. මේ වසරේ මුල් මාසයේ 6 තුල මේ සංකීර්ණ ප්‍රතිව්‍යුහගත කරන සැලැස්ම ක්‍රියාත්මක කරලීමට අප අපේක්ෂා කරනවා. මේ අපේ ආර්ථිකය සාමාන්‍ය තත්ත්වයකට ගෙනීමේ මූලික පදනම බවට පත්වේවි. ඒ වගේම ණය පීඩණයෙන් මිදීමේ මාර්ගය සංදිස්ථානයක බවට පත්වේවි. මේ වසරේදී 2%ක 3%ක ධන ආර්ථික වර්ධනයක් අපට අත්පත් කරගන්න පුළුවන් බව IMF, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව පුරෝකථනය කර තියෙනවා. 2025 වසරේ 5%ක් දක්වා ඉහළ නංවා ගැනීමට අප ක්‍රියා කරනවා. 2022 වසරේ නින්දරකට වැටී තිබුණු රටින් මුදවා ගැනීමේ මෙහෙයුම් අප ආරම්භ කළා. 2021ට වඩා 2022 යම් යම් කාරණාවලින් යහපත් කරගත්තා. 2022ට වඩා 2023 හැම අතින්ම යහපත් කරගත්තා. 2024 ඊටත් වඩා යහපත් වන බවට පුරෝකථනය කර තිබෙනවා. මේ මාර්ගයේ ඉදිරියට ගියොත් 2025 ඊටත් වඩා යහපත් වෙනවා. නමුත් ඒ පමණින් අපිට සෑහීමකට පත් වෙන්න පුළුවන්ද? තවත් ද්වපාර්ශ්වික හා බාහිර වාණිජ පදනමෙන් ලබාගත් කිසිදු ණයක් ගෙවන්නේ නැහැ. නමුත් ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසු අප ණය ගෙවීමේ ආරම්භ කළ යුතුයි. ණය ගෙවන්න රුපියල් වශයෙන් ඩොලර් අප සතුවිය යුතුයි. 2023 සැප්තැම්බර් වෙද්දී අපේ මුළු ණය බර ඩොලර් බිලියන 91ක් පමණ වෙනවා. මේ ණය ගෙව අවසන් කරන්නට දීර්ඝ කාලයක් ගත වෙනවා. ණය ගෙවීමට මුදල් අප දේශීය වශයෙන් උපයාගත යුතුයි. නැතිනම් වෙන්නේ නැවතත් අප ණය උගුලේ සිරවීම පමණයි. ණය ප්‍රතිව්‍යුහගත කරන නිසා අපිට වසරකට ගෙවිය යුතු ණය මුදල අඩු කරගන්න හැකි වෙනවා. ඒ යටතේ අප වසරකට ඩොලර් බිලියන 3ක පමණ ප්‍රමාණයක් ගෙවිය යුතුයි. මේ ආකාරයෙන් හැමදාමත් ණය ගෙවා ගෙවා ඉන්න බෑ. දිගින් දිගටම ණය වෙන්නත් බෑ. ඒ වගේම අපේ ආදායම හා වියදම් අතර සමබරතාවයක් ඇතිකර ගැනීමට අප කඩිනම් පියවර ගත යුතුයි. අපේ අයවැය හිඟය බරපතලයි. මේ වසරේ රජයේ ආදායම රුපියල් බිලියන 4,127යි. වියදම රුපියල් බිලියන 6,978ක්. මෙයින් රුපියල් බිලියන 2,651ක් වියදම් වන්නේ පොලී ගෙවීම සඳහායි. අපේ ණය කන්දරාවේ බර එයින් පිළිඹු වෙනවා. 1950 ගණන් වලින් පස්සේ අපි කලේ ණය වෙන එක, හැම දෙයකම ණය ගන්න එක. පාලකයෝ ණය ගන්න පුරුදු වුණා. ජනතාවත් මේ ණය ආර්ථිකයටම හැඩ ගැහුණා. හාල් නිකම් දෙනවා, විදුලි බිලට සහන දෙනවා, පඩි වැඩි කරනවා, රජයේ රස්සා ලක්ෂ ගණන් දෙනවා. ඔන්න ඔය වගේ මැතිවන පොරොන්දු දීලා බලයට පත් වුණාම ඒවා ඉෂ්ටකලේ ණය වෙලා. මෙන්න මේ ණය මානසිකත්වයෙන් අප අත්මිදෙන්න ඕනේ. ණය ආර්ථිකයෙන් ගැලවෙන්නේ නැත්නම් මේ රටට අනාගතයක් නැහැ, හෙට දවසක් නැහැ. එහෙනම් අප ණය ආර්ථිකයේ මිදි අපටම කියා ශක්තිමත් ආර්ථිකයක් ගොඩනංවා ගැනීමට වෙහෙස විය යුතුයි. අප ණයන ආදායම හා විදේශ ආයෝජන කඩිනමින් ඉහළ නංවා ගැනීමේ අත්‍යවශ්‍ය වෙන්නේ මෙන්ම මේ කරුණු සාක්ෂාත් කර ගැනීමටයි. ඒ සඳහා අවශ්‍ය පදනම සකසමින් ආර්ථික ප්‍රතිසංස්කරණ ගණනාවක් දැන් අප ක්‍රියාත්මක කරමින් සිටිනවා. එහි අවසාන ප්‍රතිඵලය තනගකාරී ආර්ථිකයක් නිර්මාණය කර ගැනීමයි, ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැංවීමයි, හරිත ආර්ථිකයක් සකස් කර ගැනීමයි. මේ ක්‍රියාවලියේ මූලික ගුණාංග වන්නේ දූෂණය තුරන් කිරීම සහ සමාජ නවීකරණය. දූෂණය මෙරට පිළිලයක් වී ඇති බව බොහෝ දෙනෙක් පිළිගන්නවා. ඒ දූෂණය තුරන් කළ හැක්කේ ක්‍රමවත් හා විධිමත් නීති රීති මාලාවකින් පමණක් බව හුඟ දෙනෙක්ට අවබෝධ කරගෙන නැහැ. හොරු අල්ලනවා හොරු අල්ලනවා කියා කෑ ගැහුවාට හොරු අල්ලන්න බෑ. හොරු අල්ලන්න ඒ සඳහා පදනම් කරගත හැකි ශක්තිමත් නීති රීති පද්ධතියක් වගේම විද්‍යාත්මක ක්‍රමවේදයක්ද අවශ්‍ය වෙනවා. ඒවා ක්‍රියාත්මක කළ හැකි පුහුණු නිලධාරීන්ද අද අවශ්‍ය වෙනවා. බොහෝ අය හිතාගෙන ඉන්නේ දූෂිතයන් නීතියට ඉදිරියට පැමිණීමෙන් ප්‍රශ්නය අවසන් කියා. එය මිත්‍යාවක්. දූෂණය සිදුවීම වැළැක්වීම සඳහා තදබල නීති රීති සකස් කළ යුතුයි. ඒ වගේම දූෂිතයන් දැඩි දඬුවම් ලබා දිය යුතුයි. දූෂණ මැඩපැවැත්වීමට මේ කරුණු දෙකම එකට සමාන්තරව ක්‍රියාත්මක කළ යුතුයි. ඒ සඳහා අප දූෂණ විරෝධී පනත සම්මත කරගත්තා. දැන් ඒ පනත ක්‍රියාත්මකයි. එවැනි පනත් ක්‍රියාවට නැංවීමේදී අප කිසි විටක දේශපාලන හෝ වෙනත් බලපෑම් කරන්නේ නැහැ. ඒ බව දැන් මුළු රට ඉදිරියෙන්ම සනාථ වී තිබෙනවා. ආර්ථිකයා සමාජ නවීකරණයේදී අප අවධානය යොමු කරන ප්‍රධාන කරුණක් කීපයක් ගැන මම මේ ගරු සභාවට අවධානය කරන්නට කැමතියි. සංචාරක ව්‍යාපාරයට අපට පහසුවෙන් දියුණු කරගති හැකි ක්ෂේත්‍රයක්. ඒ ක්ෂේත්‍රයේ ප්‍රගමනට අවශ්‍ය මිනිස් හා භෞතික සම්පත් දියුණු රටවලින් උත් රට පැමිණ සංචාරකීන් සංඛ්‍යාව ඉහළ නංවාලීමටත් අප පියවර ගනිමින් ඉන්නවා. වසරක ශ්‍රී ලංකාවට පැමිණි සංචාරක ප්‍රමාණය මිලියන 5 දක්වා ඉහළ නැංගීම අපේ අපේක්ෂාවයි. පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් අපේ රට පොහොසත්. ඒ අවස්ථාවෙන් අප උපරිම ඵල නෙලාගත යුතුයි. ජාත්‍යන්තර තාක්ෂණය මේ රට ලබාගෙන අපේ රටේ පුනර්ජනනීය බලශක්ති උත්පාදනය කළොත් බලශක්ති අපනයනය කරන රටක් ලෙස විදේශ විනිමය යැපීම අපට පුළුවන්. හරිත හයිඩ්‍රජන් හා හරිත ඇමෝනියා නිෂ්පාදනයෙන් ඉහළ තලයකට පත්වෙන්න අපට අවස්ථාව තිබෙනවා. මේ අවස්ථාවලින් ප්‍රයෝජනය ගැනීමට දැනටත් මූලික සැලසුම් කර හමාරයි. දේශගුණික විපර්යාය සඳහා දැනටමත් අපි දැඩි අවධානයක් යොමු කර තිබෙනවා. මේ පිළිබඳ පර්යේෂණ කාර්යයක් ඉටු කිරීම උදෙසා ජාත්‍යන්තර දේශගුණ විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමේ මූලික පියවර දැනට ගෙන අවසන්. අතීතයේ සිට මේ දක්වා අපි කෘෂිකර්මාන්තයේ යෙදෙනවා, වගා කරනවා. නමුත් තවමත් අපට අනුගමනය කරන්නේ යල්පැන ගිය ක්‍රමවේදයන්. දශක ගණනාවක් තිස්සේ කෘෂි නවීකරණ කාර්යයන් කිසිවක් අප සිදු කර නැහැ. වියලු කලාපයේ කෘෂි ඉඩම්වල ඵලදායිතාවයේ ඉදිරි කන්න 3-4 තුල දෙගුණ තෙගුණ කරලීමේ සැලසුම් අප ක්‍රියාත්මක කරනවා. ඒ පිළිබඳ ප්‍රතිපත්ති තීරණ අප තීන්දු කර අවසානයි. මේ මාසයේ සිට දිස්ත්‍රික්කයකින් එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බැගින් තෝරාගෙන මෙම වැඩපිළිවෙල ආරම්භ කරනවා. මේ ආයුරින් වියලි කලාපයේ කෘෂිභෝග ඵලදායිත්වය වැඩි කර ගැනීම සමග තෙත් කලාපයේ ඉඩම් වෙනත් වාණිජ වගාවන්ට යොදාගන්නට අවස්ථාව ලැබෙනවා. 70 ගණන් වලදී ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම යටතේ පවරාගත් ඵලදායි ඉඩම් අක්කර ලක්ෂ ගණනාවක් මේ වෙද්දී නාස්තියට ගොස් තිබෙනවා. සමහර ඉඩම් වලින් නිසි ප්‍රයෝජන ගන්නේ නැහැ. සමහර ඉඩම් කිසිදු වැඩකට යොදවා ගන්නේ නැහැ. ජනවසම වැවිලි සංස්ථාව ආදී විවිධ රාජ්‍ය ආයතන සතු මේ ඉඩම් ඔහේ නාස්ති වෙනවා. ඒ විතරක් නෙමෙයි, මේ රාජ්‍ය ආයතන නඩත්තු කිරීම සඳහා මහජන මුදල් බිලියන් ගණනක් වැය වෙනවා. දෙපැත්තකින්ම රට පාඩුවක්, මහා නාස්තියක්. අප මේ ඉඩම් වලින් උපරිම ඵලදායත්වය ලබා ගැනීම උදෙසා ක්‍රියාත්මක වැඩපිළිවෙළක් සකසා තියෙනවා. ස්වදේශීය ව්‍යවසායකයන්ට මේ ඉඩම් අපනයන වාණිජ වගාවන් උදෙසා දිගු කාලීන බදු පදනමක් මත ලබා දෙනවා. අවශ්‍ය නම් ඒ ව්‍යවසායකයන්ට විදේශ තාක්ෂණය හා ආයෝජන ලබා ගැනීමේ අවස්ථරේද අප ලබා දෙනවා. නිසිසේර භාවිතයේ නොගෙන නාස්තියට යමින් තියෙන ඉඩම් විදේශ විනිමය උල්පත් බවට පත් කරගෙන ආර්ථික සංවර්ධනයට ශක්තිමත් ලෙස යොදා ගැනීමයි මෙහි අරමුණ. පසුගිය නිදහස් වෙළඳ සඳහා ප්‍රධාන ආරාධිතය ලෙස මෙහි පැමිණි තායිලන්ත අගමැතිතුමා එතුමාගේ රටේ කෘෂි විප්ලවය ගැන කරුණු සඳහන් කළා. සම්ප්‍රදාය හිර නොවි නවීන තාක්ෂණය හරිහරියට ප්‍රයෝජන ගැනීම නිසා තායිලන්තයට කෘෂිකර්මය ඔස්සේ විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයනවා. මේවායින් අප පාඩම් ඉගෙන ගත යුතුයි. අපේ අවධානය යොමු කරන තවත් ක්ෂේත්‍රයක් තමයි විදේශ ආයෝජනය. අපේ ආර්ථික කඩම්මේ ශක්තිමත් කර ලීමේදී විදේශ ආයෝජන වලින් ලැබෙන විශාල අනුබලය. නමුත් වර්තමානයේ විදේශ ආයෝජකයන් ශ්‍රී ලංකාවට එන්නේ මැලි වෙනවා. ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම හිසරදයක්, කරදරයක්, අවසර ගැනීම සඳහා නිරතහංචි ගණනාවක් තිබෙනවා. ඒ විතරක් නෙමෙයි, සමහර පුද්ගලයන් ආයතනවලට අල්ලස් දෙන්න සිදු වෙලා තියෙනවා. ඒ සියල්ලට නැවතීමේ තිතක් තිබෙමින් මහා පරිමාණයේ විදේශ ආයෝජන ආකර්ෂණීය කර ගැනීමේ වැඩසැලැස්මක් දැන් අප සකස් කර තිබෙනවා. සරල ක්‍රියාවලියක් ඔස්සේ ආයෝජන අවස්ථා සැලසීමට එමගින් හැකි වෙනවා. දූෂණ වංචා කිරීම ඉඩකඩ එමගින් ඇහිරෙනවා. චීනය, වියට්නාමය වැනි රටවල් ආයෝජන සඳහා සියලු අවසර සහ පහසුකම් දින දෙක තුනකට අඩු කාලයකදී එක් වහලයක් යටතින් ලබා ගැනීමේ පහසුකම් සපයා තියෙනවා. ඉඩම් පමණක් නො විදුලි බල සහ ජල පහසුකම්ද ප්‍රවේශ මාර්ගද ඉතා කඩිනමින් ලබා දෙනවා. මේ බොහෝ කාර්යයන් කම්පියුටර් හරහා සිදුවන නිසා නීති විරෝධී ක්‍රියාවන් සිදු කිරීමේ හැකියාවක් නැහැ. මේ සියලු කරුණු සහ ජාත්‍යන්තරයේ ප්‍රමිතීන් පදනම් කරගෙන වර්තමාන අවශ්‍යතාවයන්ට ගැලපෙන ආර්ථික කොමිසමක් පිහිටුවීමට මූලික කටයුතු දැන් සකස් කර අවසානයි. මුල් පරාසයක ක්‍රියාත්මක වන ආයෝජන නීති හා වැඩසටහන් මෙම කොමිසම හරහා ක්‍රියාත්මක වෙනවා. අවධානය යොමු කළ තවත් ක්ෂේත්‍ර දෙකක් තමයි අධ්‍යාපනය සෞඛ්‍ය. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සෞඛ්‍ය ක්ෂේත්‍රවල මූලික නීති සැකසුනේ දෙවන ලෝක යුද්ධ සමයේ. අපේ කාලේ අටත් විජිතයක්. අප එවක බොහෝ දිළිඳු රාජ්‍යයක්. එවැනි සමාජයක් සඳහා සකස් කළ අධ්‍යාපන හා සෞඛ්‍ය සේවා පිළිවෙතක් පදනම් කරගෙන නූතන ලෝකයට ප්‍රවේශ වෙන්න බෑ. 21 වෙනි විෂයේ අභියෝගයන් ජය ගන්නත් බෑ. ඒ නිසා ජාත්‍යන්තර අධ්‍යක්ීම් හා ප්‍රවණතා පදනම් කරගෙන නව පිළිවෙත් හා නව නීති රීති මේ ක්ෂේත්‍රයන් දෙක සඳහාම හඳුන්වා දිය යුතු වෙනවා. නවීන පරිසරයට ඔබින ආකාරයට මානව සම්පත් පෝෂණය කරගත යුතු වෙනවා. ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් මෙන්ම දිනුදු සහ අවදානම් කොටස් ආරක්ෂා කරගත හැකි පරිදි මේ ශ්‍රේෂ්ඨයන්ගේ ගැඹුරු නවීකරණ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට අප කටයුතු කරනවා. විශේෂයෙන්ම අධ්‍යාපන ප්‍රතිසංස ගණනාවක් වහාම ක්‍රියාත්මක කළ යුතු වෙනවා. ලෝකයේ හෙට දවස රඳා පවතින නව තාක්ෂණ දැනුම මතයි. තොරතුරු තාක්ෂණය, කෘතිම බුද්ධි ආදී ශ්‍රේෂ්ඨයන්ගේ පරිපූර්ණ වශයෙන් සන්නද්ධ වූ තරුණ පරපුරක් අප නිර්මාණය කළ යුතුයි. මෙන්න මේ නිසයි උසස් පෙළ සමත් වෙන හැම දරුවෙකුටම තෘතිය අධ්‍යාපනය ලබා දිය හැකි පිළිවෙතක් අප සකසමින් සිටින්නේ. ඒ අනුව විද්‍යා හා තාක්ෂණ විද්‍යාල ගණනාවක් අලුතින් පිහිටවීමට අප ක්‍රියා කරනවා. සාමාන්‍ය හා උසස් පෙළ සමත් නොවන හැම දරුවෙක්ටම වෘත්ති අධ්‍යාපනය ලබා ගැනීමේ පිළිවෙතකුත් අප සකසනවා. ඒ සඳහා වෘත්තීය විද්‍යාලය බිහි කරනවා. මේ අවුරින් ක්‍රියා කරමින් අලුත් දැනුමෙන් හා අලුත් තාක්ෂණයෙන් සන්නද්ධව නව පරපුරක් බිහි කිරීම අවශ්‍ය පසුබිම අපි සකස් කරනවා. ඒ වගේ දූපත් රාජ්‍යයක් හැටියට අපේ රටේ ආරක්ෂාව තහවුරු වන ආකාරයේ වැඩපිළිවෙළක් අප ක්‍රියාත්මක කළ යුතු වෙනවා. ඊට සරිලන පරිදි රටේ සියලු ආරක්ෂා ජාලයන් නවීකරණය කරනවා. බුද්ධි අංශ ආරක්ෂා උපකරණ පුහුණුවීමේ ක්‍රම, බටපිරිස් තාක්ෂණික උපාංග ක්‍රමෝපාය කටයුතු ආදී සියලු අංශ රටට මතුවිය හැකි විවිධාකාර අභියෝගයන්ට ශක්තිමත් මුහුණ දිය හැකි ආකාරයට සකස් කරනවා. අපේ විදේශ සම්බන්ධ පිළිබඳ යළි සලකා බැලීමේ යුගයේ අවශ්‍යතාවය, භූදේශපාලනික ප්‍රවණතා මෙන්ම ආර්ථික විවතාවයන්ගෙන් නිසිපල ලබාගත හැකි ආකාරයට විදේශ සම්බන්ධතා ජාලය යළිත් නිර්මාණය කරගත යුතුයි. ඒ නිසා නොබැදි ප්‍රතිපත්තියා සියලු රජයන් සමග මිත්‍රශීලීත්වය පදනම් කරගෙන විදේශ සම්බන්ධතාවන් සකස් කර ගත යුතුයි. ඒ වගේම රටේ ආර්ථික විභීවය ශක්තිමත් කරන ආකාරයේ නව ආරක විදේශ ප්‍රතිපත්ති අනුගත කරගත යුතුයි. ඒ අනුව අපේ විදේශ ප්‍රතිපත්තිය යානීති යුගයට ගැලපෙන පරිදි වෙනස් කරනවා. අපේ නිෂ්පාදන විදේශ වෙළඳපොළ සඳහා ප්‍රවේශ කරලීමට අවකාශ සැලසෙන නව ආර්ථික සම්බන්ධ ජාලයක් නිර්මාණය කර ගැනීමටද අප ක්‍රියා කරනවා. ඒ අරමුණින් රටවල් ගණනාවක් සමග නිදහස් වෙළඳ ගිවිසුම් ඇතිකර ගැනීමට අප ආරම්භ කරා. පසුගිය දාප තායිලන්තයේ සමග නිදහස් වෙළඳ ගිවිසුමකට එළඹුණා. ඉන්දියාව සමග අත්සන් කරගත ඇති නිදහස් වෙළඳ ගිවිසුම පරිපූර්ණ ආර්ථික තාක්ෂණික සහයෝගතා ගිවිසුමක් දක්වා පුළුල් කරනවා. සිංගප්පූරුව සමග ඇති නිදහස් වෙළඳ ගිවිසුම් පූර්ණ ලෙස ක්‍රියාත්මක කරනවා. ඉදිරියේදී චීනය, ඉන්දුනීසියා, බංග්ලාදේශය සමගත් නිදහස් වෙළඳ ගිවිසුම් ඇතිකර ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරීත්වය ආර්සෙප් ට ඇතුල් වෙනවා. යුරෝපීය සංගමයේ වෙළඳ වර්ණයන් පිළිබඳ පොදු ක්‍රමයන් හා සම්බන්ධ වෙනවා. විවිධ ශ්‍රේෂ්ඨ මේ අවුරින් වෙනස් වීම හා නවීකරණයට ලක්වීමේ අවසාන ප්‍රතිඵලය වන්නේ රටේ ජන ජීවිතය ඉහළ තලයකට පත්වීමයි. රටේ හැම ජන කොටසක්ම ප්‍රතිලාභ බෙදී යන සාර්ථක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන අතර සංහිඳියාව සහ සමාජ සාධාරණත්වය තහවුරු කරලීමයි. අප තවත් කරුණක් ගැන විශේෂ අවධානයක් යොමු කරනවා. අද අපේ ආර්ථික කොළඹ නගරය හා බස්නාහිර පළාත වටා කේන්ද්‍රගතව තිබෙන්නේ. රටේ ආර්ථිකයෙන් 46%ක් හසුරවන්නේ බස්නාහිර පළාත තුළ. මේ තත්ත්වය වෙනස් කිරීම අත්‍යවශ්‍ය කරුණක්. අපි බස්නාහිර පළාතෙන් පිටතට ආර්ථිකය ව්‍යාප්ත කරනවා. යාපනය, තිරුකොණාමලයේ, බිංගිරිය, හම්බන්තොට, මහනුවර ආදී නගර කරා අපේ ආර්ථික ශක්තිය පුළුල් කරලීමේ වැඩසැලසුමක් අපි ක්‍රියාත්මක කරනවා. දැනටමත් තිරුකොණාමල ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස වර්ධනය කිරීමේ වැඩසටහනක් අප ඉන්දියාව සමග ආරම්භ කර තියෙනවා. ඒ වගේම පළාත් 9ම ආර්ථික ශක්තිමත් කරලීමට පියවර ගන්නවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළාත් සභා බලතල පිළිබඳ සඳහන් 3 වැනි ලයිස්තුවේ අදාළ බලතල කීපයක් අප නිසි පරිදි පළාත් සභා වෙත ලබා දෙනවා. වෘත්ති අධ්‍යාපනය, කෘෂිකර්මීය, සංචාරක වැනි ක්ෂේත්‍ර උදාහරණ ලෙස දක්වන්නට පුළුවන්. එමගින් මේ පළාත් තුළ ආර්ථික වර්ධනය වේගවත් කර ගැනීමට අපට හැකි වෙනවා. එමගින් පළාත් අතර ආර්ථික තරඟයක් ඇති කිරීමෙන් පළාත් 9ම එකවර ඉදිරියට ගැනීමට අවකාශ සලසනවා. අපේ රටේ භූගෝලීය පීඨයෙන් උපරිම ප්‍රයෝජනය ගැනීමට සැලසුම් කරමින් පවතිනවා. වරාය 3ක් අපි අලුතෙන් සංවර්ධනය කරනවා. ඉන්දියන් සාගරයේ සේවා මධ්‍යස්ථානයක් ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට අප රටපත් කරවීමට වෙහෙසෙනවා. මේ සඳහා උත්තේජනකයක් ලබා දීමේ අරමුණෙන් වරාය නගරය කොළඹ සුවිශේෂී මූල්‍ය කලාපයක් ලෙස නම් කරනවා. එම කලාපය තුළ ඊතර මූල්‍ය ගණදෙනු සිදු කිරීමට අවශ්‍ය නීති රීති අනපනත් සම්මත කරනවා. අපේ රටේ සැබෑ ජාතික සම්පත් තරුණ පරපුර බම්ම අවස්ථා කීපයකදී පෙන්වා දී තිබෙනවා. ඒ ජාතික සම්පත් ආරක්ෂ කර ගැනීමයි අපේ එකායන අරමුණ විය යුත්තේ. රටේ ආරක්ෂාව වන්නේ තරුණ පරපුර ආරක්ෂාව තහවුරු වුණොත් විතරයි. පසුගිය කාලයේ තරුණ පරපුර රට හැර ගියා. තවමත් ඒ ප්‍රවණතාව අප දක්නවා. ඒ නිසා අපේ තරුණ පරපුරට යහපත් අනාගතයක් උදාකර දීම අපේ වගකීමයි යුතුකම. ඒ විග වගකීමයි යුතුකම ඉටු කරගන්න ඔබත් මමත් ඇතුළු සියලු දෙනාම බැඳී සිටිනවා. මතක තියාගන්න, මේ ආර්ථික අර්බුදයට දේශපාලන විසඳුම් නැහැ. ආර්ථික අර්බුදයට ඇත්තේ ආර්ථික විසඳුම්, විද්‍යාත්මක විසඳුම් විතරයි. නමුත් තවමත් අපේ සමහර දේශපාලන කණ්ඩායම් යල් පැන ගිය දේශපාලන විසඳුම් ඉදිරිපත් කරමින් ජනප්‍රිය වෙන්න බලනවා. මෙතන ඉදිරියට යෑමට නම් නවීන ශක්තිමත් ආර්ථිකයක් කරා අපි පරිවර්තනීය විය යුතුයි. මම ඒ සඳහා ළඟදීම ආර්ථික පරිවර්තන පනත මේ පාර්ලිමේන්තුව ඉදිරිපත් කරනවා. ඊට අදාළ ආයතන අලුතෙන් ස්ථාපිත කරනවා. අපිට ඉදිරියට යන්න පුළුවන් වන්නේ දේශපාලන අභිලාෂයෙන් හිස මත තියාගෙන මැතිවරණයකදී ලබන ඡන්ද ඉලක්ක කරගෙන ඉටු කළ නොහැකි පොරොන්දු දීමෙන් හෝ ප්‍රලාප දෙඩීමෙන් නෙවෙයි. අපේ අනාගත තරුණ පරපුර වෙනුවෙන් රට ගොඩනැගීමේ වැඩපිළිවෙල තව දුරටත් අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමෙන් මෙම පරිවර්තනය කෙටි කලකින් කළ හැකි දෙයක් නෙවෙයි. එය දීර්ඝ කාලීන වෙහෙසකර ව්‍යායාම. මේ මාර්ගයේ ගියොත් 2048 වෙද්දී සංවර්ධ රාජ්‍යයක් විය හැකි බව මම පෙන්වා දුන්නේ ඒ නිසයි. කිසිදු අර්බුදයකට කෙටි කාලීන විසඳුමක් නැහැ. කිසිදු ඉලක්කයක් දවස් දෙකකින් ජය ගන්නට බෑ. බෝසතාණන් වහන්සේ බුද්ධත්වයේ ලබා ගැනීම සඳහා සංකම්ප කල්ප ලක්ෂයක් වෙහෙසුණා. පෙරුම් පිළුවා බුද්ධත්වයේ ලැබූ ආත්මයේදී තුන් වහන්සේට දුෂ්කර ක්‍රියා කරන්නට සිදු වුණා. ඒ බව මෙහෙමයි කරමින් අප සීරුවෙන් ඉවසිල්ලෙන් හා සැලසුම් සහගතව මේ ගමන ඉදිරියට යා යුතුය. මම අදහස් දැක්වීම ආරම්භ කරේ මම බුදුන් වහන්සේ දේශනාවක් ගැන සඳහන් කළා. බුදුන් වහන්සේගේ දේශනාවෙන් වසර ගණනාවකට පස්සේ ක්‍රිස්තු වර්ෂ 500 ගණන්වලදී චීනයේ ජීවත් වූ දාර්ශනික කොන්ෆියුසියස් තුමා මෙන්න මෙහෙම කියා තිබෙනවා. ලෝකය ගොඩනැංවීමට නම් ඊට පළමුව දේශය ගොඩනැංවිය යුතුයි. දේශය ගොඩනැංවීමට නම් ඊට පළමුව පවුල ගොඩනැංවිය යුතුයි. පවුල ගොඩනැංවීමට නම් ඊට පළමුව අපේ පුද්ගලික ජීවිත ගොඩනැංවිය යුතුයි. පුද්ගලික ජීවිතය ගොඩනැංවීමට නම් ඊට පළමුව අපේ හදවත් නිවැරදි කරගත යුතුයි. ඒ නිසා මම මේ ගඩු සභාවෙන් සිටින සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ අපි පළමුව අපේ හදවත් නිවැරදි කරගනිමු කියාය. අනාගත තරුණ පරපුර රැකියා අවස්ථා නිර්මාණය කර දෙන්නට නම් ඔවුන්ට යහපත් දේශයක් තනා දෙන්නට නම් අප සියලු දෙනාම නිවැරදි මගට පිවිසිය යුතුයි. අපේ හදවත් නිවැරදි කරගත යුතුයි. අපේ ගමන තවත් වේගවත් කරන්න පුළුවන් වන්නේ අපි සියලු දෙනා එකට එක්වි සමගියෙන් මේ අභියෝගයට මුහුණ දුන්නත් විතරයි. තම තමන්ට ලැබෙන පදවිතානාන්තර ගැන සීනමාවන සමහරු රටට වඩා ඒ තනතුරු වලට ආදරය කරනවා. ඒ තනතුරු වෙනුවෙන් රටට අසත්‍ය ප්‍රකාශ කරනවා. රටත් ජනතාවත් රවට්ටනවා. යථාර්ථයට පිටුපා සීනමාවතේ ගමන් කළොත් යලිත් අප වැටෙන්නේ මහා අනතුරකට. මම නැවතත් සියලු දෙනාගේම ඉල්ලා සිටින රට ගොඩනැංවීමේ සිහිනය සැබෑ කරගන්න එකට එකතු වෙන්න කියලයි. අපි එකට එකතුව සාකච්ඡා කරමු. අප මේ ක්‍රියාත්මක කරන පිළිවෙතට වඩා යහපත් විකල්ප ක්‍රමවේද ඇත්නම් ඒවා ඉදිරිපත් කරන්න. අපි ඒවා ගැන ගැඹුරින් සලකා බලමු. සාකච්ඡා කරමු. අප ඒකට එකට එක්වී සාකච්ඡා කර රටට වඩාත්ම යහපත් ක්‍රමවේදය ක්‍රියාත්මක කරමු. එවැනි සාකච්ඡාවන්ට අප නිරතුරුවෙන්ම සූදානම්. ඔබ එවැනි සාකච්ඡා මාලාවකට එකඟ නම් ඒ සාකච්ඡා සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතනයේ ඉහළම පෙළේ නිලධාරීන්ට ලංකාවට පැමිණිල්ල සාධාරක ආරාධනා කරන්නට මම සූදානම්. දැන් මම පෙරදිගින් සහ අපරදිගින් උදාහරණ දෙකක් ගෙනහැර දක්වන්නට කැමැති. 19 සියවසේ ඇමරිකාවේ විසූ ලේඛිකාවක් වන සමාජ ක්‍රියා කාරිණියක් වන හෙලෙන් කෙල මෙසේ ප්‍රකාශ කළා. තනිවම අපට කළ හැකි ටිකයි. එක් වුණොත් අපට බොහෝ දේ කළ හැකි. 19 සියවසේ දකුණු ඉන්දියාවේ විසූ දෙමළ මහා කවි භාරති මෙන්න මෙහෙම කවියක් ලියා තියෙනවා. මේ කවිය සිංහලට පරිවර්තනය කළේ මහාචාර්ය සුනිල් ආරියරත්න. 30 කෝටියක් මුහුණු. අපේ භාරත මාතාව සතු වෙතත් ඇයට ඇත්මේ එකම ආත්මයයි. භාෂා 18කින් ඇය කතා බහ කළත් ඇයට ඇත්තේ එකම සිතුවිල්ලකි. මම ඔබ සමගින්ම ප්‍රශ්න කරන්නේ අපට එහෙම හිතන්න බැරි යයි. විවිධ අදහස් තිබුණත් විවිධ ජන වර්ගවලට අයත් වුණත් විවිධ භාෂාවන් කතා කරත් විවිධ පළාත්වල ජීවත් වුණත් විවිධ ඇදහිලි විවිධ විශ්වාස තිබුණත් විවිධ දේශපාලන පක්ෂවලට අයත් වුණත් අප රට වෙනුවෙන් රටේ අනාගතය වෙනුවෙන් එක පොදු සිතුවිල්ලකින් එක්වෙන්න බැරියයි. අපේ රටේ තරුණ තරුණියන්ගේ අනාගතය වෙනුවෙන් පොදු එකතාවයකට එන්න බැරියයි. එකට එක්වී මහා කාර්යයක් කරන්න බැරියයි. මේ සභාව නියෝජන කරන දේශපාලන අතුරින් දශක ගණනාවක් තිස්සේ මාව තදින්ම විවේචනය කළ අය තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නියෝජනය කරන්නේ. නමුත් රටේ යහපත වෙනුවෙන් තරුණ පරපුරේ අනාගතය වෙනුවෙන් පොදු ජන පෙරමුණේ බහුතරය පැරණි එදිරිවාදීකම් අමතක කළා. පොදු මතයට එකඟ වුණා. සමගි ජන බලවේගයේ ඉන්නේ මා සමග බොහෝ කලකින් එකට දේශපාලනය කළා. මම දේශපාලනට හඳුන්වා දීලා ඇති කරපු අය. රට වෙනුවෙන් පොදු ගමකට ඉතු වෙන්න පොදු ජන පෙරමුණට පුළුවන් නම් සමගි ජන බලවේගයට එහෙම කරන්න බැරියයි. ජනතා විමුක්ති පෙරමුණ යහපාලන ආණ්ඩුව සමයේ අපත් සමග සමීපව වැඩ කටයුතු කළා. දූෂණ විරෝධී කාර්යාල මෙහෙයීම සඳහා ආනන්ද විජේපාල මහතාත් නම යෝජනා කළා. ඒ කාර්යාලයේ ලිපිගොනු පිටපත් තවමත් තියෙන ඒ අය අතර. ඉතින් රට වෙනුවෙන් පොදු ගමකට එතු වෙන ජනතා විමුක්ති පෙරමුණටද බැරියයි? එදත් කර අදත් කරමු. ඒ වගේ මන් ද්‍රවිඩ මුස්ලිම් පක්ෂවලිත් ඉල්ලනවා අපි එකතු වෙන්න මේ ගමන යන්න කියලා. අනික් ස්වාධීන මන්ත්‍රීවරුන්ගෙත් මං ඒ ඉල්ලීම කරනවා. අප මැතිනවලදී වෙන් වී තරඟ කරමු. ඒත් රට ගොඩනැංවීමේදී එකට එක් වී කටයුතු කරමු. ඒ නිසා රට වෙනුවෙන් පොදු සිතිවිල්ලකට පොදු එකතාවයකට එක් වෙන්න කියා නැවත නැවතත් මම ඔබ සැමටම ආරාධනා කරනවා. වෙනස අපෙන්ම පටන් ගනිමු. අපේ හදවත් නිවැරදි කර ගනිමු. අපි අපටම පහනක් වෙමු. අපි අලුත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කරමු. තම තමන්ගේ පුද්ගලික සිහිනය වෙනුවෙන් නො රටේ පොදු සිහිනයක් සැබෑ කරලීම වෙනුවෙන් කැපවෙමු. තරුණ පරපුරේ ඊළඟ පරම්පරාවේ ජීවිත සුගන්ධවත් කරන්නට කැපවෙමු. අපට පැවරී ඇති මෙම වගකීම ඉටු කරමු. විවිධ පුද්ගලික ප්‍රශ්න හා අභිමතාර්ථ නිසා මේ වගකීම පෑදහැරියොත් ඉතිහාසයේ විසින් අප ද්‍රෝහීන් හැටියට නම් කරාවි. ඒ නිසා අපි අලුත් ගමන කර යමු. අලුත් හෙටක් අලුත් රටක් නිර්මාණය කරමු. එන්න එකට එක්වී අපි හදමු අලුත් රට.
උලාසනාරූඪ ගරු ජනාධිපතිතුමනි, පාර්ලිමේන්තුව දැන් කල් තැබිය යුතුයයි මා යෝජනා කර.
ඒ අනුව මෙම පාර්ලිමේන්තුව 2024 පෙබ්‍රුවාරි මාස 8 බ්‍රහස්පතින්දා පූර්ව භාග 9:30 වෙනතුරු කල් තබනු ලැබේ.
Well, with that, we've come to the closure of the ceremonial opening of the 5th session of the 9th Parliament of the Democratic Socialist Republic of Sri Lanka. And the Honourable President did make his address at the 5th session of the Parliament today. And in his address, he did highlight many key concerning issues, and he also did highlight the importance of actually... And the Honourable President also did highlight that the tourism industry is booming at the moment in Sri Lanka. So, hoping for a bright future ahead, it's time for us to conclude the 5th sessions of the Parliament of Sri Lanka.
Yes, Sharifa. ஒன்பதாவது பாராளுமன்றத்தின் ஐந்தாவது கூட்டத்தொடர் இன்றைய தினம் ஜனாதிபதி கௌரவ ரணில் விக்ரமசிங்க அவர்களுடைய தலைமையிலே வைபவ ரீதியாக அங்குரார்ப்பணம் செய்து வைக்கப்பட்டது. விசேடமாக இன்றைய தினம் ஜனாதிபதி கௌரவ ரணில் விக்ரமசிங்க அவர்கள் அக்ராசனத்திலே அமர்ந்து அரசாங்கத்துடைய கொள்கை பிரகடனத்தை அவர் முன்வைத்தார்கள். விசேடமாக நாட்டினுடைய பொருளாதாரம் தொடர்பாக அவர் கருத்துக்களை முன்வைத்ததை நீங்கள் காணக்கூடியதாக இருந்தது. அந்த வகையில் இந்த ஒன்பதாவது பாராளுமன்றத்தின் ஐந்தாவது கூட்டத்தொடர் மிகவும் எளிய முறையில் இடம்பெற்றதை நாங்கள் மீண்டும் நினைப்படுத்துகின்றோம். நாட்டினுடைய பொருளாதார அந்த விடயத்தை கருத்தில் கொண்டு இந்த விடயங்கள் ஜனாதிபதி அவர்களுடைய ஆலோசனைக்கு ஏற்ற வகையிலே எளிய முறையிலே இன்றைய தினம் ஜனாதிபதி அவருடைய வருகை இடம்பெற்றதையும் நாங்கள் நினைவுபடுத்துகின்றோம்.
ஜெமன், ஸ்ரீலங்காவு துல சமாஜார்த்திக தேசபாலனுக்கு வசேன் வடா வெதகத் சந்திஸ்தான கருணாமக் சனிட்டுவன் வர்ஷாக் பவட்டு மிவார்ஷே பத்துருகத்தை போ விசாருக்கு இங்கே மத்திய பாடு பார்த்து திபினோம். இவன் பசுபி மக்துலை நவசசிவாரய ஆரம்ப கருமின் பார்லிமேன்து இதிகர் ஜனாதிபத்துமா இதுமாக அதாஸ்தைக்கும் சிது கருணம் லபுவே ஏனுவ க்ஷணிக சா வடா விதிமத் வடப்பிரிவில் கருணாவாக ஒசே ரட்டை ஆர்த்திக பிரகிருதி மத் கிரிம சந்தா நகாசிட்டு வீம சந்தா வடப்பிரிவில் கருணாவாக கிரியாத்மக கருண பவாத் ஏசியால் அபிஹோகாத்மக சா அசிருவின் உவத் ஜாயகனீமி உவமனா பிலிபாத் வத்து துமன் அவதாரணே கருண லபு இதுமா மே அதாஸ் பல கருண லபு அது ஸ்ரீலங்கா பார்லிமேன்தே சுவிசேஷி தினியாக் பவட்ட சட்டான் கருமின் வர்த்தமான் ஆண்டு கிரமி வஸ்தாவட்ட அனுப பெவத்தின நவவெனி பார்லிமேன்துவே நவவெனி பார்லிமேன்துவே ஹத்தரவெனி சசிவாரி பசுகேதானி மாவட்ட பத்கரமின் நெஹி அபினவ சசிவாரி ஆரம்பக்கலே கரு ஜனாதிபத்துமாக பிரதானத்தின் எய்தி பிரதான தேசினே பெவத்தியம் நத்தம் பார்லிமேன்து எமத்தியம் கரு ஜனாதிபத்துமாக சிசிது கிரிம சம்பிரதாய ஏ அனுவ பார்லிமேன்துவே சிட்டகினா சஜீவ விகாஷ வெடக்கடையுத்து அப்பித்துக்கின்னி மாவட்ட பத்கரமின் அப்பகே சஜீவ சம்மந்ததா யலி யம் லபாதினுவா ரூபானி பிரதான பாலக மெதிரீட்டு.